පච්චුප්පන්න යෝධම්මන් කියන්නේ වර්තමානයේ ධර්මතාවයනේ. ඒක එතන එතන විපස්සනා කරන්න කියන එකනේ කියන්නේ නේද? පච්චුප්පන්න යෝධම්මන් තත්ත්ව විපස්සති. ඒක කියන්න කලින් මං හිතන්නේ අර අනිත්‍ය අර පෙරණ තිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන පැත්තෙන් අතීතයි අනාගතයි අත්හැරෙන්න ඕන. අතීත ගැන හිතලා වැඩක් නැහැ, ගෙවිලා ඉවරයි. අනාගතේ තාම ඇවිල්ලා නැති හින්දා ඒකත් අදාළ නැහැ. එහෙම කියමයි මේ මේකෙත් කියන්නේ පච්චුප්පන්න යෝධම්මන් තත්ත්ව විපස්සති. එතෙන්ට එන්න නුවණක් එන්න ඕන. අතීතය ගැන දැන් හිතලා වැඩක් නැහැ. ඒක අපිට වෙනස් කරන්න බෑනේ. ඊළඟට අනාගතේ ඇවිල්ලා නැති හින්දා ඒකත් අපිට අදාළ නැහැ. විදර්ශනය කරන්න. ඒතර වර්තමානයේ විදර්ශනය කරනවා කියන්නේ ඇත්ත ඇති හැටි පෙන්වන්නනේ. ඉතින් අපි රැවටිලා ඉන්නවා නම් එතන ඇත්ත පෙන්වලා දෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒක කරන්නේ කොහොමද කියන එක වෙනම එකක්. දැන් තේරුම් ගන්න ඕන අපි වර්තමානයේ රැවටුණා නම් ඒ රැවටීම නැති වෙන විදිහේ දැක්මකට යෑම සඳහායි පච්චුප්පන්න යෝධම තත්ත්ව විපස්සති කියන එක තියෙන්නේ නේද? ඒක පැහැදිලි නේද?
කොහොමද අපි එතන
බලන්නේ කොහොමද කියන එක තමයි. දැන් අර දැන් බලන එක විදිහක් නේ මේ මේ වර්තමානයේටගෙන නැති වුණා කියන එක. හටගෙන නැති වුණා කියන එකෙන්ම අපි ඒක ඊළඟට අතීතයට දානවා නේද? ඊළඟ මහත වෙන එතකොට මේ මොහොතේ දෙයක් තිබුණා නම් අපි ලෝකෙට අහුවෙලා. ඒ ලෝකෙට අහු වුණා කියන්නේ ඔන්න දැන් අපි දෙයක් දැකලා ඊළඟ මොහොතේ සත්‍යයක් අහනකොට එතකොට දැකපු දේ දැන් අතීතේ. සත්‍ය අහන එක වර්තමානයේ. තව ටිකකින් රසක් දැනෙනවා නම් එතකොට අර සත්‍යෙත් දැන් අතීතට ගියා. වර්තමානයේ රස බලනවා. දැන් අතීත වර්තමාන තියනවා කියන්නේ ඉතින් අපිට අනාගතෙත් ප්‍රමාණව හරි එනවා. එතකොට දැන් ඒවා හටගෙන නැති වුණාට එක පැත්තකින් පේනවා නේද? දැන් අපි කාලයට අහු වුණා කියලා. අනිත් පැත්තෙන් එහෙම වෙන්නේ අර හටගත් මොහොතේ දෙයක් තිබුණ හින්දා අපිට නිමිති ඉතුරු නැහින්දා. නිමිති ඉතුරු වුණා කියන්නේ අතීත නිමිති, වර්තමාන නිමිති, අනාගත නිමිති. දෙකෙනුත් තේරුම් ගන්න. දැන් වර්තමානයේ විදර්ශනය උනේ උනාද නැද්ද කියන එක. විදර්ශනේ උනා නම් එහෙම ඉතුරුවක් වෙන්න බෑ. ඒක ලෝකෝත්තර දර්ශනයේදී එහෙම ඉතුරුවක් වෙන්න බෑ. වර්තමානෙවත් නිමිති හැදෙන්න බෑ. එතකොට අපි ඉන්නේ වර්තමානයේ නිමිති හැදෙන මට්ටමක. එහෙනම් ඒක විදර්ශනය කරන්න ඕන නිමිති හැදෙන්නේ නැති වෙන්න. නිමිති හැදුනා කියන්නේ අපි මේ මේ දැනට දේ එළියට සම්බන්ධ කරලා. මේ මොහොතේ දැක්කනම් එළියේ දෙයක් දැක්කේ. මේ මොහොතේ ඇහුණා නම් එළියේ ඔද්දේ හුරි. කියනකොට දැන් අජ්ජේත බහිද්ද දෙදුණනේ. බාහිරයක් තියනවා ඒක දැනගත්තු මේ පැත්තේ මගේ ආයතනෙත් තියෙන ආජ්‍යත ආයතන. අද බාහිර දේ අරමුණු උනේ ආජ්‍යත ආයතනයකටනේ. දැන් එළියේ සද්දයක් ඇහුණා නම් ඇහුණ කනකුත් මේ පැත්තේ තියෙන්න ඕන. ඒත් කනයි ශබ්දේ දෙකම පිහිටියා. දැන් එහෙමනම් අපි එක පැත්තකින් තේරුම් ගන්න ඕන ලෝකෙට අහු වුණා මුලා වුණා කියන එක. දැන් මේක ඉතුරු වුණා. එහෙනම් එහෙම නොවෙන්න නම් ඇත්ත ඇති හැටි පෙන්වලා දෙන්න වෙනවා. ඇත්ත ඇති හැටි පෙන්වලා දෙන එකට කියනවා විදර්ශනය කියලා. හරියට විදර්ශනේ වුණා නම් නිමිති ඉතුරු වෙන්න බෑ. ඒතර ඒ දැක්ම එන්න කොහොමද පෙන්වන්නේ? එතකොට දේසි නිමිති ඉතුරු නොවෙන්න අපි දැක්කු දේ හරි අහපු දේ හරි ගැන හිතට ඇත්ත පෙන්නලා දෙන්න වෙනවා නේද? ඒ පෙන්නලා දෙන්න තමයි මම කියන්නේ මේ ඉස්සෙල්ලා ආයතන ටික වෙන් කරගන්න. මොන ආයතනද උතන සම්බන්ධ වුනේ? ඒකද සද්දයක් ඇහුණා නම් කණයි මනයිනේ. සෝත ආයතනේ මන ආයතනේ. ඊළඟට ආයතන පිරිසිදු දැකීම තුලින් පෙන්වන්නවා ආයතනේ හැකියාව සංකෘත්‍ය මොකද්ද? ආයතනෙන් කරපු මුලාව නැත්නම් අපි අහු වුණ මුලාව මොකද්ද කියන එක. එතෙන්දි තමයි මම පෙන්වන්නේ. දැන් කනට නම් පුළුවන් සද්ද සංඥාව අරන් දෙන්න විතරයි. මනසෙන් ඒ සංඥාව ගැන කල්පනා කරනවා. එතකොට ඒ කල්පනා කිරීම තුළ දැනගත්තු දෙයක් තමයි දැනගත්තා නම් දැනගන්නේ. මොකද සංඥාවේ රූප කියන જાතියක් නැහැ. සංඥාව කියන්නේ පෙන්눔 කරන ස්වභාවයක් විතරයි. ඒ කියන්නේ මිරිඟු ස්වභාවයක් විතරයි. ඒ වගේ පේනවා. ඒ වගේ පෑන් වලට පෙනුන දෙයක් බවට පත් කරන්නේ අපි ඒක ගැන හිතන්න ගිහිල්ලා. ඒකට හිතන්න ගිහින් දැනගත්තු දේවල් සීරම මන ධම්ම මනෝ විඥානනේ. ඒක එළිය තියෙන්න බෑනේ. ඔන්න ඔය ඇත්ත පෙන්නලා දෙන්න කියන එක තමයි මං කියන්නේ.
ඉතන හිතලා ඒක කරනවා කියන්නේ එතනද? එතනද සංස්කාර අපි සංස්කාර කියන්නේ ඒකද? පෙර ආස්රකාරක පෙර ඇසුරක් ගව කරගෙන තමයි ඒක නැවත සංස්කරණය කරන්නේ.
ඔව් හිතනවා කියන්නේම අපිට අතීත අත්දැකීමක් ගන්න
වෙනවනේ.
දැන් අපි අනේ ඇහෙන් දැකලා මනසෙන් හිතනවා කියනකොට ඇහෙන් දකිනවා කියන්නේ දැන් වර්ණ සංඥා මාත්‍රයක් විතරයි චිත්‍රයක් තියෙනවා. චිත්‍රයේ තියෙන්නේ මොනවද කියලා අඳුර ගන්න නම් අපිට පෙර ඇසුර ගන්න වෙනවා. මේ ගහක් කියලා කියන්න නම් ගහ කියන එක කලින් දැනගෙන ඉන්න ඕන නේද? එහෙම. ඔව්. එතකොට පෙර ඇසුරේ උදව් කරගෙනමයි හිතන්නේ. එතකොට පෙර ඇසුරයි දැන් පේන එකයි දෙකම සම්බන්ධ කිරීමක් තමයි ඔය හිතන එකේදී. අප කලින් ඒ වගේම දෙයක් අත්දැකලා තියෙනා නම් ඒකමයි කියනවා. නැත්නම් අර එදා අත්දැකපු එක වගේ එකක් නේ කියලා අලුත් එකක් හදාගන්න. ඒකට සමාන. ඒතර ඒක මේ හිතෙන් කරද්දි පෙර ඇසුරත් ඇවිල්ලා තියෙනවා. එතකොට බලන්න පෙර ඇසුර කියන එක දැන් තියෙන එකක් නෙවෙයි. ඒකත් ගෙවිලා ඉවර දෙයක්. ඊළඟට දැන්ගත් සංඥාවක් සංඥා මාත්‍රයක් විතරයි. දැන් එළියේ තියෙන දෙයක් නෙවෙයි. ඒතර මේ දෙපැත්තෙන්ම මුලා කරන දේවල් දෙකක් තියෙනවා.
ඒතර විඥානය නේද මේ මුලාව කරන්නේ?
ඔව්. දැන් විඥානය කියන්නේ අපිව දැනුවත් කරන ගතියනේ. එතකොට දැන් කන නිසා දැනුවත් කරන ගතිය සෝත විඥානේ, මනස නිසා දැනුවත් කරන ගතිය මනෝ විඥානේ. එතකොට විඥානේ තියෙන මායාකාරී ස්වභාවය තමයි අපි පිළි අරන් තියෙන්නේ. විඥානෙට කරන්න පුළුවන් සිද්ධියනේ ඇත්ත කියන එක. ඇත්ත කියන්නේ පවතින ඇත්ත. අපි ඇත්ත කියලා හිතන්නේ විඥානේ කරන මායාව. දැන් සෝත විඥාණයෙන් තමයි ඔය කනකුයි සද්දකුයි දෙපැත්තක් බෙදලා දෙන්නේ. හැබැයි ඒක මායාව. සෝත විඥාණයේ හැකියාව තමයි එතන උපදින සද්ද සංඥාව කියන දේ දැනගන්න එක. කනෙන් උපද්දපු සද්ද සංඥාවක් කියලා දෙයක් තියෙනවා. සංඥාව කියන්නේ අර නිකන් සටහනක්, සද්දට අදාළ සටහන. ඒකට තමයි මේ මිරිඟුව කියන්නේ. යන්නේ ඒක තියනවා කියලා ඒ සංඥාව තියනවා කියලා දැනගන්නේ එතකොට ඒ සෝත විඥානේ. නැත්තම් දැන් රූප සංඥාව තියෙනවා කියලා දැනගන්නේ චක්කු විඥානෙ. ඒතකොට ඒ සංඥාවේ තාම රූප නැහෙනි. ඒකේ ඒවට අදාළ රූප ටික හදන්නේ ඒක ගැන කල්පනා කරනකොටනේ මනා එතන. ඒතකොට එතන දැනගන්නේ ඒවා මනෝ විඥාණයෙන් දැනගන්නේ. ඒකට ඇත්තටම මනෝ විඥාණයට දැනගන්න පුළුවන් ඒ මනසෙන් හදන ධම්ම කියන ස්වභාවය. මන ධම්ම මනෝ විඥාන. ඒතර ධම්ම කියන එක අපි දන්නවා මනසෙම නිර්මාණයක් නිසා කවදාවත් එළියේ තියෙන එකක් නෙවෙයි. එහෙනම් මනෝ විඥාණයෙන් ඇත්තටම දැනගන්න පුළුවන් මනසෙන් හදන දෙයක්. ඒක හදන්න තමයි අපි කිව්වේ අර කලින් ආයතනේ හදපු සංඥාවයි පෙර අත්දැකීමයි දෙක උදව් කරගෙන ධම්ම කියන එකක් නිර්මාණය වුණා. ඒක මනසේ නිර්මාණය. ඒක තමයි මනෝවිඤ්ඤාණයට ඇත්තටම ආරමුණු වෙන්නේ. හැබැයි මනෝවිඤ්ඤාණේ ඒ කතාව නෙමෙයි අපට කියන්නේ. අපට කියන්නේ අන්හර එළියේ තියෙන දේ තමයි මේ දැනගත්තේ කියලා. දැන් ඇහැ හදලා දෙන වර්ණ සංඥාවේ මනසෙන් හිතනකොට අපි ගහ අඳුරගත්තා නා අඳුර ගහක් හරි මොකක් හරි. දැන් මනස රහ උපද්දල දීපු වේ වර්ණ සංඥාව ඒක තමයි චිත්‍රය කියන්නේ. ඒ චිත්‍රයේ දිහා බලාගෙන පෙර අත්දැකීම් ටිකක් එකතු කරලා නේද අඹ ගහ කියන ධම්ම කියන දෙයක් හැදුවේ. දැන් අඹ ගහ තාම ධම්ම මනසේ නිර්මාණයක්. ඒකට ඒක දැනගන්න එක විතරයි මනෝ විඥාණයට පුළුවන්. ඒ වුණාට මනෝ විඥාණය අපිව දැනුවත් කරන්නේ මේ අඹ ගහ තියෙන්නේ අර එළියේ. එළියේ තියෙන අඹ ගහ තමයි ඔය දැනගත්තේ කියලා අන්න මායාකාරී ස්වභාවය. ඒ අනුඥාන කරන ආයාව ඒක. ඊට දැන් ඒ එතන මායාවට අහුන් කලින් තනත් මායාවට අපි බාර ගන්නවා. ඒ කියන්නේ චක්කු විඥාණයෙන් මායාව තමයි ඇහැ මේත්‍ත්‍ය ඇහැට දකින්න ස්වභාවයක් එළියේ. ස්වභාවය අඳුරගෙන නැහැ. තොර එළියේ තියෙන ස්වභාවය තමයි මේ අඳුරගන්නේ කියන විශ්වාසයෙන් කල්පනා කරනකොට මොකද වෙන්නේ? මනෝවිඥාණයෙන් කරන මුලාවට අහු වෙනවා විතරක් නෙමෙයි චක්කුඥාණයෙන් කරපු මුලාවටත් අහු වෙලා. හැබැයි අපි මනෝවිඥානේ මුලා වුනේ නැත්නම් ඒ කියන්නේ ධම්ම කියන දේ මනසෙන් දැනගන්න විතරයි ඔක කවදාවත් එළියේ තියෙන්න බෑ කියලා එතන සිහිය නුවණ පිහිටියොත් එහෙම දැන් බාහිරයක් පනවන්නේ නැහැ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැනක නවතිනවා. ඒ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන්නේ හීනයක් දැක්කා වගේනේ. අපි ඒක කවදාවත් බාහිරයට එළියට සම්බන්ධ කරන්නේ නැහැ නේ. එතන සිහිය නුවණ පිහිටියොත් අර කලින් එකෙන් කරන මූලාවක් යම්කිසි ප්‍රමාණයකට කැඩෙනවා. අපි දැන් මනායතනෙට පුළුවන් මනසෙන් හදන දේ මනස දැනගන්න විතරයි කියන තැන. සිහිය නොවන පිහිටියොත් අපි ලෝකයක් පනවන්නේ නැහැ. හිතෙන් හදපු දේ හිත දැනගත්ත නැත්නම් හීනයක් දැක්ක මට්ටමකට එනවා. එතකොට පේනවද දැන් බාහිර රූපේ එළියේ තියෙනවා කියන මට්ටමකට හිතට යන්න බෑ කියලා? ତେර බාහිර ලෝකයක් හැදෙන්නේ නෑ නේද එතන? හිතෙන් හදන දේ හිත දැනගන්න. ප්‍රයත්න කෙලවර නෙමෙයි මොකද දැන් ඊළඟට මේ හිතෙන් හදපු ලෝකයක් තියෙනවනේ. ඒ ලෝකෙනේ අපි ජීවත් වෙන්නේ. ඒක තමයි විඥානවාදී පැත්තට වැටෙන්නේ. එතකොට දැන් අර ඉස්සෙල්ලා වැටුනේ භෞතිකවාදී මොනවායින් හරි හැදිච්ච දෙයක් එළියේ තියෙනවා නේද? එතකොට ඒ දේ තියෙනවා කියලා පටන් අරන් ඒ දේ නෑ කියන මට්ටමක භාවනාව තමයි මුලින් හිටියේ. එළියේ දෙයක් තියෙනවා කියන මට්ටමේ ඉඳලා එළියේ දෙයක් නැහැ කියන එක. එතකොට එතනත් ඇත නැත්. මේ පැත්තෙන් එන්න බලුවා දැන් එළියේ ස්වභාවය නෙමෙයි. ඉතින් හදපු ලෝකයක් ඇත කියන පැත්තකටත් එන්න පුළුවන්, නැත කියන පැත්තකටත් එන්න පුළුවන්. ඒකට මේ විඥාණය තුලින් මේක හදනවා කිව්වට ඒකෙත් ඒකක් තියෙනවනේ, ඒකක් නැහෙනි කියන මත දෙකට වැටෙන්න පුළුවන්. ඒකට ඒකත් ඇත කිව්වොත් ඒ දෘෂ්ටියක්, නැත කිව්වොත් ඒකත් දෘෂ්ටි. එතකොට අන්න ඒවටත් නොමැටෙන පැත්තක් තමයි දැන් මේ මධ්‍යම ප්‍රතිපදාව හරි ඒ පටිච්ච සමුප්පාදේ කියලා හරි පෙන්වන්නේ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. අපි එළියේ වේවා ඇතුළේ වේවා අපිට නුවණක් ආවොත් ඕක ගැන කතා කරන්න පුළුවන් මෙන්න මේ හේතු යෙදෙනකන් විතරයි. මේ හේතු යෙදෙන්නේ නැත්නම් එහෙම දෙයක් හටගන්න බෑ කියන නුවණ. එතකොට අර ඇත නැත කතාවක් නෙවෙයි යන්නේ. හේතුන් නැති කල්හි ඵලයක් තියනවා. හේතුන් යෙදෙන්නේ නැත්නම් අර තියෙන ඵලය නැත්නම් නෙමෙයි ඵලයක් හටගන්නේ නැහැ කියන ධර්මතාවය. ඒක තමයි මම අර Nirodhe විදිහට හඳුන්වන්නේ. හටගෙන නැත්නම් Nirodhay කියන එක. පැහැදිලිද?
පැහැදිලි. දැන් එතන මේ විදිහට විදර්ශනා කරන්න බැරිද? මට ඒක පැහැදිලි කරලා දෙන්න මම හරිදනේ. අපි වගේ දැනිකදී දැන් ඒ ඒකට දැන් අය අරමුණට අපි දැනින්නම මේ දෘෂ්ටි මම කියන දෘෂ්ටියක් හින්දාමනේ, මම කියන දෘෂ්ටියින් තමයි ඒ සංහාවෙන් ඒවට දැඳිලා යන්නේ. එතන ඇත්ත ඇති හැටියට දකින්න කියන්නේ අපි මේ මෙතන තව විදිහකින් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවක් නේ තියෙන්නේ. ඒ පංච උපාදානස්කන්ධ ක්‍රියාව අපිට හරියට පිරිසිද දැක ගන්න පුළුවන් වුණොත් එතකොට එතන එහෙම මේ මම එක්වත් අරමුණක්වත් එහෙම නැත්නම් එහෙම විඥානයක පිහිටන්න විදිහක් නෑ නේද?
ඒක හරි. දැන් ඒක දැන් වෙන්නේ අපි ඇත්තටම එළියේ රූප තිබුණත් නැතත් අපිට ප්‍රශ්නයක් නෑ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? අපි දැනගන්න එකේ වරදක් තියෙනවා නම් ඔතන නේද අපිට ප්‍රශ්නේ තියෙන්නේ. අපි දැනගත්තේ නැත්නම් අපිට ඒක ගැන ගැටලුවක් නැහැ නේ. දුකක් ඇති වෙන්න විදිහක් නැහැ නේද? එහෙනම් අර අපි හිතන්න ඕන දැන් අපි දැනගත්තේ මොකද්ද? දැනගත්තා නම් දැනගත්තේ අපි දන්නවා විඥාණය දැනගන්නේ නාම රූපයක් විතරයි. විඥාණයට දැනගන්න පුළුවන් නාම රූපයක් විතරයි. ඒකට නාම රූපය කියන එක රූපයක් නෙවෙයි. රූපයක් කියන්නේ දැන් අර මොනවෙන් හරි හැදිච්ච භෞතික රූපයක් වෙන්න බෑනේ නාම රූපේ. මොකද නාම ධර්ම ටික වෙනමම පැහැදිලි කරනවානේ අර මොනවද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරවලටනේ නාම කියන්නේ. කසම්මා දිට්ඨි සූත්‍රය. සරේත් සාමුදුරෝ පෙන්නන්නේ නාම කියන්නේ මොනවාද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. දැන් ඒ වයින් තොරව රූපයක් දැනගැනීමේ හැකියාවක් තියනවාද විඥාණයට? වේදනාවක් නැත්නම් සංඥාවක් නැත්නම් පස්සයක් නැත්නම් වේදනා සංඥා චේතනාවක් නැත්නම් මානසිකාරයක් නැත්නම් රූපයක් ගැන දැනගැනීමේ හැකියාවක් තියනවාද විඥාණයට?
නේද?
නැහැ.
විඥාණයට එහෙම හැකියාවක් නැහැ.
එහෙම හැකියාවක් නැහැ. එහෙනම් විඥාණය දැනගත්තා කියන්නේ ඔන්න ඔය ටීකෙන් රූපයක් ගැන කියපු කතාවක්. ඒක ඇත්තටම මේ සංකල්පයක් විතරයි. මෙහෙම දෙයක් තියනවා කියලා අපි හදපු සංකල්පයක්. ඇයි? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ගොඩක්නේ ඔය එතකොට. වේදනා කියන්නේ හිතේ තියෙන චෛතසිකයක්, හිත දැනගන්න ස්වභාවයක්. නේද? සංඥාව කියන්නේ හිතේ තියෙන චෛතසිකයක්. පස්සය කියන්නේ හිතේ තියෙන චෛතසිකයක්. චේතනා කියන්නේ හිතේ තියෙන චෛතසිකයක්. තව මොකද්ද මානසිකාරය කියන්නේ? හිතේ තියෙන ඒ චෛතසික ස්වභාවයන්නේ. ඉතින් ඒව ඔක්කොම හිතපැත්තේ කියන්නේ හිතේ ඇති වෙන සංකල්ප විතරයි. ඒකට අපිට රූපයක් ගැන ඕන තරම් හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්. ඒ කල්පනා කිරීම කවදාවත් බාහිර රූපයක් වෙන්නේ නැහැ. කල්පනාව කියන්නේ ඒකයි නම් සංකල්පයක්. ඒ සංකල්පයක් විතරයි. හැබැයි අපේ අවිද්‍යාවෙන් මොකද කරලා තියෙන්නේ? අපි ඕවා සීරම අර සතර මහා ධාතුවකට අලෝලා තියෙනවා. මේ හිතන රූපේ හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවෙන් කියලා. නේද? එතන තමයි ලෝකෙට අහුවෙන තැන. එතකොට අන්න ඒ ලෝකෙට අහු වුණා කියලා රූපයක් එළියේ තියෙන රූපයක් කියන එක නම් මේ වර්තමානයේ දැනගත්තේ. එතකොට ඔන්න දැන් අපිට එහෙනම් ඕකේ ඇත්ත දකින්න විදර්ශනයක් කරන්න වෙනවා. එතකොට අර පච්චුප්පන්න යෝ ධම්මං තත්ත්ව විපස්සති කියන එක දාන්න වෙනවා ඒකට. එතකොට ඒ දැමීම තුලින් අර ලෝකෙට අහු වුණ ගතියෙන් එතර වෙන්න ඕන නේද? එකනම් කේ විදර්ශනය ලෝකෙන් ඈතර වෙන පැත්තට යනවද නැද්ද කියන එක ගැන වුණා ඉන්න ඕන. ඒකට තමයි එතනම විපස්සනා කිරීම හරියන්නේ. ඒකට එන්න විදිහක් තමයි මේ මම පෙන්නුවේ මේ ආයතන විදිහට බලන්න කියන එක. පැහැදිලි නේද?
ඔව් පැහැදිලි.
මෙතෙන්දී අපි හදිස්සි වෙන්න හොඳ නෑ. මේ කියන්නේ මොකුත් නෑ කියන එක කියලා. මොකුත් නෑ කියන එක නෙවෙයි. මෙච්චර කල් අපි තියනවා කියලා ගත්තු එක නම් තියෙන්න බෑ කියන පැත්තක් මේ කියන්නේ. මෙච්චර කල් අපි දෙයක් තියනවා කියලා හිතුවනම් එතන වැරද්දක් තියෙනවා කියන එක තමයි මේ පෙන්නන්නේ. ඒ දෙයක් තියනවා කියලා හිතලා තියෙන්නෙම ආයතන මුලාවක් තුලින් කියන එකයි අපි පෙන්නන්නේ. නැතු එළිය මුකුත් නෑ 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 කියන්න නෙවි.
දැන් විඥානේ තියෙන මොලා දැන් මම කියලා සෘෂ්ටියේ ඉන්නකන් තමයි අපිට එළිය දේවලුත් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන මම ඉන්නේ හින්දාද ඒතර දෙයක් තියෙන්නේ?
හා
එහෙම නෙවෙයිද?
එහෙම තියෙනවා. හැබැයි මං ඕකද එළිය දෙයක් තියෙන හින්දා මම පිහිටනවා කියලා. මම ඉන්නින්ද එළියේ දෙයක් තියෙනවා කියනකට වඩා එළියේ දෙයක් තියෙනවා කියලා කල්පනා කිරීම තුලමයි මම පිහිටන්නේ. එළියේ දෙයක් තියෙනවා කියලා බාර ගැනීම තුලමයි මම පිහිටන්නේ. ඒකයි නම් කේ රූපය ඇසුරු කිරීම තුලමයි අස්මිය තියෙන්නේ. රූපං උපාදාය අස්මීති හොති නානුපාදාය. ඒතර රූපය ඇසුරු කිරීම නිසා අස්මිය වෙනවා. ඒ රූපය ඇසුරු නො
රූපය ඇසුරු කිරීම නිසා අස්මිය එනේ. රූපය ඇසුරු කිරීම නිසා මම නෙමෙයි.
දැන් අපි හිතුවොත් දැන් අර අපිට ඔක ටිකක් තේරුම් ගන්න පැහැදිලි. අපි අර බල්ලගේ මායාවෙන් හිතමුකෝ. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා ඇසුරු කළොත් මම ඉන්නවා. හැබැයි එහෙම ඇසුරු නොකළනම් ඒ රූපය නිසා මම වෙන්න බෑ. මොකද රූපය ඇසුරු වෙන්නේ නැහැ නේ. රූපං උපාදාය අස්මීති හෝති න අනුපාදාය. අතුරු නොකරගෙන නෙවි. අසුරු කිරීම නිසයි මම ඉන්නේ. උපාදාය අස්මීති හෝති න අනුපාදාය කියලානේ පටන් ගන්න. කියන්නේ යමක් අසුරු කළොත් මම ඉන්නවා. අසුරු කළේ නැත්තම් මම පිහිටන්නේ ඉතිහන්නේ. ඒකට මම නැතිවීමක් නෙමෙයි. මම කියන එකක් අදාළ නැතිනවා. ඒ කියන්නේ අපි සක්කාය දිට්ඨිය නැති කරනවා නෙමෙයි. සක්කාය දිට්ඨිය කියන එකකට හටගන්න බැරි වෙනවා. අසුරු කළේ නැත්තම්. එතකොට සක්කාය දිට්ඨිය නැති වුණාද කියන ප්‍රශ්නෙත් එන්නේ නැහැ. එහෙම නැත්තම් එන්නේ අපි සක්කාය දිට්ඨිය නැති කරන්න try කරනවා කරනවා දැන් සක්කාය දිට්ඨිය නැති වුණාද නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවානේ.
සක්කාය දිට්ඨිය කියන්නේ මේ ධර්මතාවයක නැති කරන්න බෑ. මේ ප්‍රතිපදාවේ යෙදෙන්නේ නැති වෙන ස්වභාවයක්
නෙදී. ඔව් ප්‍රතිපදාවේ යෙදෙන්නේ අපේ අරමුණ සක්කාය දිට්ඨිය නැති කරන්න නම්.
දැන් අපි කතාන්නේ අපි දැන් අපි කොහොමද දැන් අපි සක්කාය දිට්ඨි නැද්ද තියනවාද කියලා. එහෙම නෙමෙයි.
තියනවා කියලා දන්නවා.
සාමතුල කියන ප්‍රතිපදාව තියනනේ අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ප්‍රතිපදාව කියලා.
නෑ නෑ දැන් මම ඉන්නවා කියලා දන්නවනේ.
ඒක තමයි මම කියන්නේ. දැන් අපි මේ ප්‍රතිපදාව යෙදෙනකොට අපිට දැනෙන්න ඕනේ එහෙනම් මේ මේ ධර්මතාවයේ නිසයි මේක හටගෙන තියෙන්නේ. මේ ධර්මතාවය නැත්නම් ඒක හටගන්නේ නැහැ නේ කිනානේ. පටිසම්පාද ධර්මතාවය පිහිටන්න ඕන. අන්න එතකොට තමයි මං හිතන්නේ ඔය කොහොම දෘෂ්ටි කියලා යන්නේ.
මේ ධර්මතාවය පිහිටන්න ඕන. හැබැයි අපි ওই ධර්මතාවය දකින්න හදන්නේ මම නැති කරගන්න නම්. ඒ එහෙම නෙමෙයි වෙන්නේ. ධර්මතාවය
මම නැති කරනවා කියන එක මට හිතුනේ මේ ප්‍රතිපදාව තුළ ඉන්නකොට මේ වෙන එකක්.
ඔව් එහෙම එහෙම වෙයි. දැන් මේ මම කියන්නේ අර දැන් ඉස්සෙල්ලා අපි විතර ප්‍රශ්න කරන විදිහ මම නිසානේ රූපය තියෙන්නේ කියලා කියනවනේ. දැන් ඒක පොඩි වෙනසක් ඉතින් මම කියන්නේ මම නිසා රූපය කියනවට වඩා රූපය නිසායි මම හැදුනේ කියන පැත්ත. රූපය ඇසුරු කිරීම නිසා මම ඉපදිලා. මම ඉන්න නිසා මම රූපය ඇසුරු කරනවද නැද්ද කතාවක් නෙවෙයි. දැන් අපි නිකන් කියන්නේ ওই රූපේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා. දැන් ඒ රූපේ මම නොවුනට මගේ නොවුනට වෙන ඒවා මම වෙන්න පුළුවන්, මගේ වෙන්න පුළුවන්. තේරෙනවද කියන එක? රූපය මම නෙවෙයි නම් ඉතින් මම කොහේ හරි ඉන්නවනේ. ඒ රූපේ මම නෙවෙයි තමයි. දැන් රූපේ මම නෙවෙයි කියලා දැනගන්න මම ඉන්නවනේ. තව විදියට කිව්වොත්. එතකොට අපි මේ රූපේ නම් මම නෙමෙයි වෙන රූපයව සමාවිකම මම වෙන මොකක්hari දැක් මම කියන එකේ ඉන්නව නේද? ඔව්. ඔව් සමහර විට දැන් අර අපි කතා කරන භාෂාවට ගිහාම නිකන් හරි අමාරුයි මේ කියන්න.
අර්ථ වෙනස් වෙනවා.
අර්ථ වෙනස් වෙනවා. දැන් කොයි විදිහට කිව්වත් ඕක දෙපැත්තටම ගන්න පුළුවන්. ඒ කමල් කියන එකත් හරි දැන්. එළියේ රූප හැදුවේ මම. කියනකොට දැන් ඒ හදපු රූපේ පැත්තෙන් බැලුවොත් හරි. හැබැයි රූප හදන්නේ නැති මම ඉන්න පුළුවන්. එහෙම හිතන්නේ නැද්ද? ඒ රූපේ මම හිටියා ඉඳන්නේ රූප හැදුවේ. ඒ රූප හදන්නේ නැතුවත් මට ඉන්න පුළුවන් නේද ඒක උඩ.
සියකාලේටම අහුවෙලා ඉන්නද?
බොහොම සියුම් මේ තැන් ඒකයි. එතකොට දැන් මේක අපි දැන් නිකන් අය මං කියන ඔය අනිත් පැත්තෙන් නිකන් හිතන්න. රූපය ඇසුරු ඒ කියන්නේ යමක් ඇසුරු කළොත් මම වෙමි. උපාදාය අස්මීති හෝති නා අනුපාදාය කියලා ආනන්ද සූත්‍රය කියනවනේ. ඊට පස්සේ තමයි කිංජ උපාදාය කියලා එක වෙන් කරලා ගන්න. මුලින්ම කියන්නේ උපාදාය නිසයි මම වෙමි වෙන්නේ. ඒ කියන්නේ අසුරු කිරීම නිසයි මම වෙමි. අසුරු නොකරගෙන නෙවෙයි. උපාදාය අස්මීති හොති නානුපාදාය කියලා නේද
කියන්නේ. ඔව් තමයි කියන්නේ.
ඔව්. එතකොට දැන් අපි ඕක චුට්ටක් වෙනස් වුණොත් එහෙම රූපය අසුරු නොකරත් මම ඉන්න පුළුවන් කියන කතාවකට නිකන් සියුම් මිත්‍රට අහු වෙනවා. මම දැන් දෙගෙන කියන්නම් මේක. ඒ රූපේ අසුරු නොකරන මම ඉන්නවා කියලා වගේ එක.
ඒක තමයි මම ඉස්සල්ලා කිය එක දෘෂ්ටියක් දැන් මම කියනක දෘෂ්ටිය මුලාවෙන් ගත්ත දෘෂ්ටියක් නිකනත් නෙමෙයි.
ඔව්. ඒ ඒ දෘෂ්ටිය ඇති වෙන්නෙම මේ මම කියන්න හදන්නේ දෙයක් ඇසුරු කිරීම නිසා. දෙයක් ඇසුරු නොවුන දෙයක් ඇසුරු නොවුනා නම් ඒ දෘෂ්ටියට ඉන්න තැනක් නැති වෙනවා. ඒකයි ඔය ඇසුරු කිරීම තුලමයි අස්මීති හොති න අනුපාදාය. උපාදාය අස්මීති හොති න අනුපාදාය. නෝ අනුපාදාය නේද? පාලි වචන ටික උපාදාය අස්මීති හොති නෝ අනුපාදාය කියලා තමයි මේ සූත්‍රේ පටන් ගන්නෙ. එතකොට අපි අර රූප වේදනා අරව මේවා දාන්න කලින්ම කියන්නේ අසුරු කිරීම නිසායි අස්මිය වෙන්නේ අසුරු නොකිරීම නිසා නෙවෙයි. ඒකෙතන හරි ගැඹුරක් තියෙනවා. ඒක නෑ අසුරු කිරීම තුලයි මම වෙමි කියන කතාවක් උපදින්නේ. අසුරු නොකර උපදින්න බෑ. ඊළඟට තමයි අපි හොයන්න ඕනේ එහෙනම් මොනවද අසුරු වෙන්නේ? ಜಾති පහයි තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ ටික තමයි මේ කිංච උපාදාය කියලා අහලා විස්තර කරන්නේ. රූපං උපාදාය අස්මීති හොති නානුපාදාය. වේදනා උපාදාය අස්මීති හොති නානුපාදාය. ඒ විදිහට විස්තර කරන්නේ. ඒතර විස්තර කිරීමට කලින් තියෙන්නේ ඇසුරු කිරීම නිසයි මම වෙමි. ඇසුරු නොකිරීම නිසා නොවි.
ඒක රවි ඒකේ අන්තිමට මොනා හරිය වගේ දෙයක් තියෙනවද? කොහොමද ඒක ඉවර වෙන්නේ? මේ පංච උපාදානස්කන්ධේ දැන්
උපාදාය ඒ සූත්‍රේද?
ඈ
ඒක ආනන්ද හාමුදුරුව සෝවන් උනේ එකනේ දැන් ඔක අහලා.
ඔව් ඒක තමයි. ඒක දැන් අන්තිමට එතකොට කොහොමද ඒක කොහොමද කන්ක්ලූෂන් එකක් එන්නේ දැන්? උපාදාය අස්මිති දින උපාදාය කියලා වගේ පංච උපාදානස්කන්ධ දෙන්න වල එච්චරමද තියෙන්නේ?
ඔව්. මට මතක විදිහට එච්චරයි. එහෙම නැද්ද දීලි? එතකොට මට මේ අලුත් සූත්‍රයක් අහු වුණා.
මොකද්ද
සූත්‍රය කියන්න කලින් මම මේ මට ඒක හරි වැදගත් කියලා හිතුනේ. මේ රහතන් වහන්සේ මරුණයින් පස්සේ උපදින්නේ නැහැ. හරිද? රහතන් වහන්සේ මරුණයින් පස්සේ උපදින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙම නේද අපිට හිතෙන්නේ?
රහතන් වහන්සේ මරණ කියලා කියන්නේ පිරිනිවන් පානක.
රහතන් වහන්සේ හරි මොකක් හරි පිරිනිවන් පයවමින් පස්සේ ආයේ උපදින්නේ නැහැ කියලා කියනවා. කද හිතන්නේ?
රහත් කියලා බලන්න ඕන ඉතින්.
ඒ දැන් එහෙම හිතන්නේ බුද්ධාගමේ ආයත නැද්ද? රහතන් වහන්සේ පිරිනිවන් පස්සේ උපදින්නේ නැහැ කියලා.
සාමාන්‍ය මතේ ඔතන තමයි ඉන්නේ නේ.
ඔව්.
රහතන් රහත් භාවය ලැබනවා කියන්නේ මේ හට ගැනීම නැති කරනවා කියන එකනේ.
ඔව්.
ඒ හට නැවත හට ගැනීම නොවන විදිහටනේ කෙලස් නැති කරන්නේ.
එහෙම එක කිය දෙන්න විදිහක් නෑ නේ එතන අහන විදිහ මේ.
ඔව්.
ඉදීමක් ගැන අය කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ
නෑ නේ. ඔව්. අනේ ඒක ඒක රහත් වුණ මොහොතේ ඉඳන් මේක වෙන්නේ. හැබැයි අපේ අය හිතන්නේ නෑ රහත් වුණාට පිරිනිවන් පානකම් ඉන්නවා පිරිනිවන් පෑවට පස්සේ නෑ කියලානේ. නේද?
නෑ රහත් රහත් භාවයට පත් වෙනකොටම ඒ හට ගැනීම සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරනවා නිරුද්ධ කරනවා එතකොට ඒකනේ රහත් භාවය
ඒක තමයි දැන් අපි ඔහොම කියනවා දැන් මොකක් අය කියන්නේ ওই කතාව නෙවෙයි එතකොට ඔන්න ඔය
ධර්මය අධර්මය වෙනස් කරගන්න ලැබෙසිම තමයි.
ඔව් ඒක තමයි මට මේ හොඳ සූත්‍රයක් හම්බ වුණා කිව්වේ මේ මම කිව්වේ ඒ සූත්‍රය ඊළඟට කතා කරමු කියලා.
යමක සූත්‍රය
ඒක තියෙන්නේ ඔය ආනන්ද සූත්‍රයේ තියෙන තැනමයි. ආ ඉතින් ඒක බලනකොට ආනන්ද සූත්‍රෙත් තිබුණා ඒ සැරේ මට හිතුණා ඔතන පොඩ්ඩක් එහාට මෙහාට ගිහින් බලන්න. එතකොට යමක සූත්‍රේ කියනවා එක හාමුදුරු කෙනෙකුට මේ රහතන් වහන්සේ මරුණායින් පස්සේ උපදින්නේ නැහැ කියලා මතයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා කියලා. එතකොට අනිත් හාමුදුරවරු සමහර විට රහතන් වහන්සේලා වෙන්න පුළුවන්. මේ හාමුදුරුවන්ට කියනවා ඕක මිත්‍යා දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන එක කියලා. එතකොට ඒ හාමුදුරුව පිළිගන්නේ නැහැ. මෙසරේ මේගොල්ලෝ ගිහිල්ලා මේ සරිත් හාමුදුරුවන්ට කියනවා. සරිත් හාමුදුරුව ඒ වෙලාවේ සද්ද නැතුව ඉඳලා ආයේ අර හාමුදුරුව හම්බ වුණ වෙලාවක සාමාන්‍ය කතා බහේදීලා අහනවා මෙහෙම මතයක ඉන්නාද කියලා. එතකොට ඔව් කියනවා. ඊට පස්සේ ඉතින් මේ සරිත් හාමුදුරුව ලස්සනට ඔය ධර්මයේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධය ගැන. අපි දැන් කියපු එක වගේ. ඊට පස්සේ රූපේ නීත්‍ය දානිත්‍ය දාහනවා අනිත්‍ය නම් සැපද දුකද ඔය කතා ටික පංච උපාදානස්කන්ධෙටම අහලා ඊළඟට ඒකේ සක්කාය දිට්ඨිය ගැනත් කතා කරනවා මට මතක විදියට රූපය නිසා එන සක්කාය දිට්ඨිය. හතර ආකාරයි. රූපය අනිත්‍ය නම් ඔය සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්ද කියලා. අහමම හරි ලස්සනට ප්‍රශ්න ටික අහලා ඊළඟට අරයන් ආයි අර ප්‍රශ්නෙම අහනවා. දැන් ඔබ මෙහෙම දෙයක් කිව්වනේ මේ බුදුහාමුදුරුව මෙහෙම දේශනා කරනවා කියලා. දැන් මේ ඒක ගැන මොකද හිතන්නේ කියලා. එතකොට කියනවා ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා. මට වැටහෙනවායි කියලා.
සාති හාමුදුරුවගේ යාළුවෙක් වෙන්න ඇති.
ඒක තමයි දැන් මට ඕක කියවනකොට ඉතින් මට හිතුණා අපේ බෞද්ධයෝ කී දෙනෙක් ඕකේ ඉන්නවද කියලා. ඇයි ඉතින් රහත් වෙන්න ඕන ආයි උපදින්න නැතුව ඉන්නනේ. ඒකත් කියන්නේ රහතන් වහන්සේ උපදින්නේ නැහැ කියන්නේ මරුණයින් පස්සේ කියලානේ හිතන් ඉන්නේ. නේද?
ඒක
තමයි. ඒ දිහරියක් ඉතින් ඒක මේ දැන් ඕක හොඳයි ඒ සූත්‍රේ කතා කරන්න.
හුඟක් දෙනෙක් ඉතින් මෙහෙමයි අපි දැන් කොච්චර කොහොම කිව්වත් දැන් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා ධර්මයේ වගේ අධර්මයේ එනවා ඒක හුඩා පරිසම් වෙන්නේ කියලා. දැන් හුඟක් මේ ධර්මයේ ටිකක් හරි අවබෝධයක් තියෙන කෙනෙකුට විතරයි මේක මොකක් හරි දෙයක් තේරෙන්නේ නැත්නම් අනිත් අය කොහොම යන රැල්ලට අහුවෙලා එහෙමම යනවා. එහෙම තමයි ඉතින් මේ හැටි.
ඒක තමයි මේ 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 මේක දැක්කහම මට හරි ආසා හිතුණා මේක දැන් කෙලින්ම පිටකේ සූත්‍රයකම තියෙනවානේ ඔක මිත්‍යා දෘෂ්ටියක් කියලා. ඒක කෙලින්ම තියෙන්නේ රහතන් වහන්සේ ආයෙ උපදිනවා කියන එක. රහතන් වහන්සේ මෙහෙමයි කම ලෝක කියන එකේ පුදුමයක් නැහැ. ඉතින් අපිත් කොහොම තමයි පටන් ගන්නකොට හිතාගෙන හිටියේ නේද? රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආයි උපදින්නේ නැහැ කියලානේ. ඒක මමත් ඕනතරම් කියලා ඇති. හැබැයි දැන් මේක දැන් මේ සූත්‍ර කියන්නේ නැති එකේ ප්‍රශ්නයයි ඔය තියෙන්නේ. කිසිම රාතු මේවා ඇහෙන්නේ නැහැ නේ. මම ඔක සාකච්ඡාවට ගන්න ඉන්නේ නම්. එතකොට බලමු මොකද වෙන්නේ කියලා. ඔව්. එක හරි. ඔව් ඔව්. අපි ඉන්නේ මුලාවක. ඔව්. ඒක තමයි මං ඒක තමයි කිව්වේ. ඇසුරු කරලා. ඔව්. දකින්නවා නම් මම ඉන්නවා. ඒක තමයි වාකි. ඒක තමයි කිව්වේ ඇසුරු කළොත් අස්මිය තියෙනවා. වාදාය අස්මී තියෝ තින අනුපාදයි. ඒ ඔව් ඉතින් අපි දැන්
මේක හරියටම හරි.
ඔව් ඒක හරි වුණාට ඉතින් අපි කතා කරනනේ රහත් වුණාට පස්සේ පිරිනිවන් පානකම් කාලේ ගැන.
ඉතින් ඒක කතා කරනකොට අපි ඒ වගේ වචන දාලා කතා නොකර කොහොමද මේක මේ දැන් අවබෝධය තියෙන කෙනා දන්නවා මේක නම් තව කෙනෙක් එක්ක කතා කරනකොට අපි ඒක එහෙම කරේ යුතුයි නේද?
ඔව් ඒක තමයි දැන් අරවට උත්තර හොයා ගන්න ඕනේ ඒකයි යතන තියෙන්නේ. ඉතින් දැන් අර සෝපාදිශේෂ අනුපාදිශේෂ කියන ඒවට උත්තර හොයා ගන්න වෙනවා. නැත්තම් ඒ කියන්නේ කතා කරන්න බෑ කියන්නේ අපි නොදන්න කමමයි. දැන් අපි ඔකත් අනිත් අයගේ පිට දාන්න හදලා හරියන්නේ නැහැ. ඒ එතනත් ගන්න ඕන තමන්ගේ පැත්තෙන්ම තමයි. අනේ එතනින් දැන් හොඳ තැනක් ඒක. දැන් ඕක කාලෙට අහු වෙලා. ඔව්. Nirodhe කියන්නේ අපි නිරෝධ වෙනවා නෙමෙයි අපි හට ගන්න නැති වෙන එක. එතන අනේ ඒක. දැන් අපි හුඟක් අය හිතන්නේ දැන් අර මුලින් හිතන්නේ අර මං ඉස්සෙල්ලත් කිව්වේ මම සක්කාය දිට්ඨිය නැති කර ගන්න ඕන කියලානේ. ඒ එහෙම තමයි හිතන්නේ. ඒ වුණාට දැන් අවබෝධ වෙනකොට එහෙම දෙයක් නෙවෙයි. මොකද සක්කාය දිට්ඨිය කියන එක මුලාව නිසා ඇති වුණ එකක් මිසක් වෙන පැත්තක් නෙවෙයිනේ. අපි මුලාව දුරු වෙනකොට සක්කාය දිට්ඨියට ඉන්න තැනක් නැති වෙනවා.
ඒක තමයි මමත් ඉස්සෙල්ලා කිව්වේ හැම ඒක තමයි මං කිව්වා චැනල් එක කිව්වට තේරුම් ගන්න
අමාරුයි. ඒ කියන්නේ අපිට සක්කාය දිට්ඨිය කියන එක අපේ ලෝකෙට නැති වෙනවා. ඒ කියන්නේ කතා කරනවා. දැන් අර ලින් පටන් ගන්න කාලේ ඉතින් කොහොම හරි සෝවන්න වෙන්න ඕන කිව්වට දැන් අර ඒක කියලා තියන්නේ සක්කාය දිට්ඨියෙන් නේද? දැන් සෝවාන් වුණාද නැද්ද කියන එක වැදගත් තමයි තියෙනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය තියෙනකන් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතන තමයි අර දැන් සිල් රකින්නේ කොහොම හරි සෝවන්න වෙන්න. හැබැයි ඒ සක්කාය දිට්ඨිය තියෙනකම් සක්කාය දිට්ඨිය නැති වුණහම සෝවන් වෙන්න සිල් රකින්නේ නැහැ. දැන් ඊට පස්සේ සිල් රකින්නේ වෙන සීලයක් රකිනවා නම් රකින්නේ වෙන හේතුවක් හින්දා. ඒ කියන්නේ සමාධිය හැදෙන්නේ නැණි සීලෙ නැත්තම්. එහෙනම් ඒකට සිල් රකින්න සමාධිය හදාගන්න. නැත්තම් වෙන ධර්මතාවයක් මොකක් හරි යන්නේ ඒ සඳහා රකින සීලයක් මිසක් අර කවුරුවත් ඕන කියන හින්දා එහෙම කතාවක් නෙවෙයි එතකොට. සමාදන් වුණ හින්දා රකින්න බයට රකින්න බුදුහාමුදුරුවෝ කියලා තියෙන හින්දා රකින්න එහෙම පැත්තක් නෙවෙයි ඒක පොරට. අනේ වගේ නිකන් ඒක ගැන බලන විදිහ වෙනසක් වෙනවා.
ඇත්ත ඇත්ත දකින්නකොට ඇත්තට සිල් කියලා වෙනම රකින්න ඕනේ නෑ, නිකම්ම ඉන්ද්‍රිය සංවර වෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවරයනේ සිල් රකින්න කියන්නේ. ඇත්ත දකින්නකොට මේ දේවල මුලින්ම මේ ගෞබෝධයට එනකොට ටික ටික ඒකට සිල් කියලා වෙනම රකින්න ඕනෙත් නෑ. ඇත්තට මේ සීලෙන් නිකම්ම රැකෙනවා කියලා තමයි මන්න අමුතු සීලයක් රකින්න ඕනෙත් නෑ.
ඒක තමයි දැන් ඒක ගැන බලපු විදිහේ වෙනසක් වෙලා නේද එතකොට?
අනිවාර්යයෙන්ම.
ඉස්සර සීල ගැන කතා කළේ එහෙම නෙමෙයිනේ.
ඔව්.
ඒක තමයි මම මේ කිව්වේ. දැන් අර සාමාන්‍ය කෙනාට හිතන්නේ එහෙම නෙමෙයිනේ. නේද? සීල නැතුව කොහොමද මේවා සීල රකින්න ඕන? එහෙම පැත්තකින්නේ සීල දිහා බලන්නේ. දැන් බලන්නේ එහෙම නෙවෙයි. හැබැයි සීල රකිනව අවබෝධයක් තුලින් ඉතින් කැඩුනක් කරන්න දෙයක් නැහැ ඉතින්. ඒක ලොකු ගැටලුවක් වෙන්නේ. වගේ පැත්තකට යනවා. ඒතර කැඩුනක් වැරදි කියලා දන්නවා ඊළඟ සැරේ හැදෙයි. හරි මොකක් හරි.
ඒ වගේ සීලේ කැඩුනක් කියන්නේ ඒතරත් ඇත්ත පෙන්න ගන්න පුළුවන්. මොකද දැන් සීලේ රැකෙන්නේ මේ නිසා, සීලේ කැඩෙන්නේ මේ නිසා කියන එකේ අවබෝධය තියනවා නම් එච්චර ප්‍රශ්නයක් නෑ අර කිව්වා වගේ.
ඒ ඒ හිතන විදිහ දැන් වෙනසක් වෙලා නේද? අන්න ඒක තමයි මම මේ කිව්වේ.
ඔව් ඒක තමයි. ඔව් තමයි දැන් ප්‍රතිපදාවේ ඉන්නවා කියන්නේ ඔය ඔන්න ඔය වගේ දේවල් පළ දරනවා කියන එක කියන්නේ ඉතින් හොඳයි.
අනික දැන් වැරද්දක් වෙනවා නම් ඒක හොඳින් පේනවා දැන් නේද? තමුන්ගේ
අනිවාර්යෙන්ම
සමහර ටික වැරද්ද කරනවා. නමුත් ඒ කරන අතරේ පේනවා මේක කරන්නේ වැරද්දක් කියලා නේ. හොඳින් පේනවා ඒක.
ඔව්.
ඉස්සර පේන්නේ නැහැ නේද?
ඔව්. පොඩි දෙයක් වුණත් පෙනෙන්නේ නේ. ඒක නම් ඇත්ත.
පොඩි දෙයක් වුණත් පේනවා ඒක වැරද්ද නේ. වචනයක් කතා කරන වුණත් මේ ඕන නැති උපදූප කතා කරනකොට හැම වචනයක් ගන්න මිතුන මේ කියන්නේ අපරාධයක් නේද මේ කරන්නේ කියලා.
ඒක තමයි අපි ඔය එක එක ප්‍රඥා මට්ටම් වලදී ඒ ධර්මතාව ගැන කතා කරන විදිහේ වෙනසක් වෙනවා. ඒක සමහර විට අපි නොදැනවත්වම වෙනවා. එනවාට අපි පරිස්සම් වෙන්න ඕන. ඒ මට්ටමේ නැති කෙනෙක් එක්ක කතා කරනකොට අපේ අතීතය අමතක නොකරන්න. එහෙම එහෙම වුණහම එච්චර ඔක ගැටලුවක් නැහැ. කවුරු මොනවා කිව්වා නැවත අපිට පේන අපිත් ඔය තත්ත්වෙ ඉද්දි ඉතින් ඔය කතාවම නේ කිව්වේ. දැන් මොකටද අපි ඕක ගැන ඉච්චර නේද ගැටෙන්නේ? යටත් ඒ අවබෝධය ආපු දවසක ඕක වෙනස් වෙයි කියලා හිතුවහම ඒක ඉච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි. නේද කමල්? ඒ පැත්තෙන් හිතන්න ඒක.
එහෙම තමයි හිතන්න ඕනේ නේද? ඒක ඉන්නට
තමයි.
ඒක තමයි.
නෑ එහෙම හිතුවම හරි. අපිත් කොහම ගියපු කාලයක් තිබුණා නේ. ඉතින් ඒ අවබෝධය එනකොට තමයි ඔක වෙනස් වෙන්නේ එච්චරයි. දැන් අපිට පුළුවන් දෙයක් ඒ අවබෝධය දෙන්න පුළුවන් විදියට කරන එක තමයි කරන්න තියෙන්නේ. එතකොට දැන් කිස්සෙක් අපිට බැන්නා කියලා අපි තරහ ගන්නෙ නෑනේ. අපි දන්නවා නම් ඒ විශ්වාසයෙන් කියලා. නැත්නම් ඉතින් අපි තරහ ගන්නවා. අපිට ඒ තරහ ගන්නවද නැද්ද කියන එක අපේ පැත්තේ වැඩක්. බැනුමේ ප්‍රශ්නයක් නෙවෙයි. දැන් දන්න කෙනෙක් බැන්නොත් එහෙම අපිට හරියට තරහ යනවා. පිස්සු මිනිස්සේ බැන්නාට ගණන් ගන්නවත් නෑ. ඒක අපේ පැත්තේ ප්‍රශ්නයක් නේද? අපිට මේ
ආනන්ද සූත්‍රයේ අන්තිමට තියෙන රූපයත් කලකිරෙනවා, වේදනාවේ කලකිරෙනවා, පංච උපාදාන ස්කන්ධේම කලකිරෙනවා, නොඇලෙනවා, නිදෙනවා, ප්‍රත්‍යක්ෂ ඥානය එනවා කියලා. ඊට පස්සේ අර ඉපදීම ක්ෂය වුණා. හ්ම් හ්ම්. රත්නචාරිය වේ ටික තමයි එන් වෙන්නේ එහෙමයි ඒ සූත්‍රයේ.
ආ හොඳයි. ඒ කලකිරීම එනවා ඒ ඒ අවබෝධය එනකොට නේද? ඒක හොඳ තැන. දැන් රූපේ සුරු කරාම මම වෙනවනම් එහෙනම් කලකිරෙන්න ඕන දෙයක් මේ රූපේ කියන එක නේද?
ඒක තමයි අර කියන්නේ අත්තාපුත ඥානෙ එනකොට කලකිරීම එනවා. ඊට පස්සේ ඒක නොවැල් එනවා මිදෙනවා කියලා මේ අර කියන
නිබ්බිදා කලකිරීම තුලින් තමයි නිස්සරණයකට එන්නේ. එහෙම නැතුව නිස්සරණේ වෙන්නේ නැහැ. අර මුල හරියේ ආස්වාදය ආදීන වේ කිව්වට කල දැන් මුලින් එන්නේ ලෝකෙට ආйти කලකිරීමක් මේ ආදීනව වැඩි හින්දා මේ මේක මත ලබා ගන්න බැරි හින්දා කලකිරෙනවනේ. තියා ගන්න බැරි හින්දා කලකිරෙනවනේ. නේද? පවත් ගන්න බැරි හින්දා කලකිරෙනවා. ඒක මන් දකින්නේ ලෝකෙට ආйти. ඒ මට හිතෙනවා ඒ ලෝකෝත්තර දර්ශනෙත් තියනවා කලකිරීමක්.
මෝඩකම ගැනම කලකිරෙනවා අපි මේ මේ මෙච්චර නැති දෙයක් මල්ලගෙන ඉරුව කියලා. අපේ මුලාව ගැනම කලකිරෙනවා.
මුලාව ගැන කලකිරෙනවා.
මුලාව ගැන තමයි. මුලාවෙන් විදුන දවසටමයි කලකිරෙන්නේ.
ඔව්. මෙච්චර කල් මං කියන්නේ අර අර වතුරට බුරපු බල්ලා වගේ නේද හිටියේ කියලා කලකිරීමක් එනවා. මමත් රූපේට අහු වෙලා හිටියේ අර බල්ලාගේ මානසිකත් වෙන්නේ. කියලා එන කලකිරීමක් තියෙනවා. ඒක අර අරක ලැබුණ නැතුවට එන කලකිරීම නෙවෙයි නේද?
ඒ ලෝකෙනේ ලැබෙන්නේ නැති ඒවට කලකිරෙන්නේ. මේක ලැබෙන්නේ නැති එකට කලකිරෙන එකක් නෙවෙයි. මේක ඇත්ත ඇති හැටියට දැකලා කලකිරෙන්නේ.
අන්න අන්න ඒ දෙකේ වෙනසක් තියෙනවා නේද? ඒක තමයි මං කිව්වේ. ලෝකෙට අයිති කලකිරීමකුත් තියෙනවා. ලෝකෙන් එතර වෙන දර්ශනයේදී එන කලකිරීමකුත් තියෙනවා. අර ප්‍රශ්නේ මං එදත් ඇහුවා අර අනෝමදස්සී හාමුදුරන්ගේ සාකච්ඡාවේ ඇති ඒක.
ඔව් මාත් එක ඇහුවා එතන ඒ දේශනාව ඇහුවට ඒක මේ තේරුම් ගන්න හරි අමාරුයි. සවුන්ඩ් එක හරියට මේ ස්පීකර්ස් වල නිසා මුකුත් තේරෙන්නේ නැහැ. මං නවත්තලා පොඩ්ඩ පොඩ්ඩ අහලා මම තේරුම් ගත්තා. දැන් ඔය එයාගේ මං පරණ දේශනාවක් අර ඉස්සර තිබුණ පටිසම්පාදයේ ගැන ඒකෙදී එයා කියනවා ඔය කතාවම කියනවා අර දුක දකින්න කියලා නිතර 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 දකින්න කියලා හිතන. ඒ කියන්නේ අපි සාමාන්‍ය දුකෙන් ඇවිල්ලා ඒක හැදෙන්නේ කොහොමද කියලා. එතකොට නිතර නිතර අර අපි ආයතන දෙකකින් බලනවා වගේ නිතර නිතර දකිනකොට ඒක පේන්න පටන් ගන්නවා කියලා. ඒකම තමයි මම හිතන්නේ ඒ දේශනාවත් කියන්නේ.
මොකද්ද දේශනාව කමල්?
අනුමදසි හාමුදුරුවන්ගේ පරණ දේශනාවක තියෙනවා එයා පටිච්චසම්පාදය ගැන කතා කරපු ඒ වගේ ඒවා මේ
ඔක්කොම ඉන්ටර්නෙට් එකේ තියෙනවා. අනුමදසි හාමුදුරුවන්ගේ ගොඩාක් ඒවා ලින්ක් එක තියෙනවා නම් මේ දාන්නකම
තියෙනවා මම බලන්නම් මේ
වෙබ්සයිට් එකේ. ඒ දේශනාවල ඒවා කියනවා හොඳට. එයා කියන්නේ ඔය මේ අපි මේ ඉන්න තැන ඉඳලා අපි එකම හොයනවා කියලා හිතා. අපි මෙතෙන් එළියට ගිහිල්ලා හොයන්න ඕන කියලා. ඒ කියන්නේ දුකේ ඉඳලා දුක හොයනවා. දුකෙන් එළියට ගිහිල්ලා ඒක ඇත්ත වශයෙන් කියන්නේ මේ දුක හැදෙන්නේ අපිට අපේ මේ අපේ අවිද්‍යාව නිසානේ. අවිද්‍යාව ඒක දැනගත්තාම මේක නැති වෙන කියලා හිතා. ඒ කියන්නේ අවිද්‍යාව උඩ ඉඳගෙනනේ අපි මේ හැමදේම කරන්නේ. අපිට තේරෙන්නේ නැහැ අපි අවිද්‍යාවේ ඉන්නවා කියලා. නොතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට පේන්නේ නැහැ මේ අවිද්‍යාවක අපි ඉන්නවා කියලා. අපි හිතන්නේ අපි හොයනවා කියලා. දැන් අර 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 දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා අර කතා කරපු අර මේ රූපේ එළියේ තියෙනවා දකින්නකොට අර රවි කිව්වේ එළියේ තියෙනවා දකින්නෙත් මමනේ කියලා. එතකොට ඒ එළියේ නොදකස් මම ඉන්න පුළුවන් නේ කියලා අන්න ඒ වගේ කතාවක්. අපි එතනමයි ඉන්නේ. එතනමයි කරකෙන්නේ. මේකෙන් ගැලවෙන්න ඉතින් මේ අන්න මේක සියුම් තත්ත්වයක්. හැබැයි දැන් අර පටිසම්පාදේ අර මම කීප ඉදිරි බලනකොට කාලයක් නැත්තම් දුරක් නැත්තම් අනේ ඒ තත්තර හිතනකොට හිතනවා මේකේ මොකද්ද තියෙන්නේ කියලා හිතන. අන්න මම දන්නේ නැහැ මම කියන එක හරිද කියලා. අන්න එහෙමයි මට ඒක වැටහෙන්නේ.
ඔව්.
කාලික ධර්මයක් නේද ඒක? එහෙම විය යුතුයි නේද? එතකොට
ඔව් කාලයකට අහු වෙන්න බෑ. ඒකටයි
මේ සූත්‍රයේ කියනනේ අර මොකද අවිද්‍යාව කියන අර මහ ප්‍රඥාව කියන ආයුධෙන් හාරන්න කියලා.
ඔව්
අනිවාර්යයෙන් අවිද්‍යාව තියෙනවා කියන අපිට මේක පේන්නේ නැහැ.
ඒක පේන්නේ
නැහැ. අවදානි පත්තා.
ඒක පේන්නේ.
ප්‍රඥාවෙන් මේක බලන සාක්ක.
ඔව්.
අවිද්‍යාව පිටක්.
ඒක කාටවත් දෙන්න බෑ. ඒක අපිටම එන්න ඕනේ නේ.
ඒ අවිද්‍යාව එන්නේ අපේ අර නිනිති බලවත් හින්ද. ඒ කියන්නේ මේ සං කියන්නේ
නීවරණයක්
නේ. ඔව්. දැන් මේ අවිද්‍යාව ඇති වෙන්නේ අවිද්‍යාවටත් හේතුව ආශ්‍රව කියලා තියෙනවා. ආශ්‍රව කියන්නේ අපි කලින් ඇසුරු කරපුවානේ, ඉතුරු කරපුවානේ
පුරුද්ද.
පුරුද්ද. පුරුද්ද ඒ ආශ්‍රව බලවත් ආශ්‍රවයෙන් තමයි අවිද්‍යාව ඇති වෙන්නේ.
අනික මේ ආශ්‍රව මේ අදී පටන් ගත්ත එක නෙවෙයිනේ.
ඔව්. එතකොට මේ අවිද්‍යාව නිසා ආශ්‍රව හැදෙනවා. එනකට ආශ්‍රවමයි අවිද්‍යාව ඇති කරන්න හේතු වෙන්නේ.
ආශ්‍රව වලට ලස්සන උපමාවක් දෙනවා නේද? අර දැන් රා කලයක් පාල් වෙච්ච රා පාල් කරපු කලයක් කොච්චර හොදලා ඒකට පිරිසිදු කිරි දැම්ම තාමත් අර ස්මෙල් එක යන්තම් තියෙන්නේ. අනේ ඒ වගේ ආශ්‍රව හරිම අයින් කරන්න ඉස්සර තමාරුයි කියලා ඒ ගඳ අයින් කරන එක ඔච්චර හේදුවත් ඒ වගේ උපමාවක් හංගකොහෙද කියවලා තියෙන්නේ.
ඒක හරි. දැන් අපි මෙහෙම කියන්නේ සරල විදිහට අපි දන්න විදිහට ගත්තොත් සිංහල ආයුර්වේද වෙදකමේ තියෙනනේ ආසව කියලා જાතියක්. ඒ කියන්නේ පල් කර කර ඒ මොනවද තියෙනද? ඉතින් ආසව කියන්නේ ඒ වගේ පල් වේද එකක් තමයි ගඳ ගන්නේ.
ඒක අර කේමක සූත්‍රෙ ඉන්නේ එතෙන්ට තමයි. ඉතින් අර මේ සුවඳ ඉතුරු වෙනවා.
මේ හරිම ලස්සන උපමාවක් එක මම හරි ආසයි උපමාවට.
මම මේ කටුගුරුන් දෙහැමඳුරන්ගේ පොතේ ලස්සන උපමාවක් දැක්කම කියනකොට අර මේ ප්‍රතිචාරෝපාදි ඉන්න වචන පරමාර්ථ වශයෙන් හැමඳුරන්ගේ බර වචන තියෙන ආධාන රාහීව ගැනීම ප්‍රතිචාරෝපාදි එක එක වචන අරන් අපි පරමාර්ථ වශයෙන් ඔක කතා කරන්න යනවනේ. ඒක හරියට ප්‍රමා කරනවා මේ කැලය හඳුනා ගැනීමට එක් ගසල්ලා ගැනීම වෙන්න කියලා. කැලය කියන්නේ මොකද්ද කියලා හොයන්න ගිහින් එක එක ගහක් අරන් බලන්න හදනවා. කැලය හැදිලා තියෙන ගස් ටික එකතු වෙලානේ. අපි එක ගහක් වෙන් කරලා ගත්තොත් කැලයක් වෙයිද? කරන්නේ
නැහැ.
ඒ විදිහට තමයි කියන්නේ මේ සංකල්ප වශයෙන් සලකා බලන කල. අතගේ සංකල්ප වචනය આવીත් මේක බලලා. සංකල්ප වශයෙන් සලකා බලන කල ඒවා හුදෙක් භෞතික හා මානසික ජීව ස්රෝතය කල්පනා ලෝකයේ තුල සිරකොට කැබලි බවට පත් කරගත්. يعني භෞතිකයි මානසිකයි. අපි ඔය නාමයි රූපයි කියලා කියන්නේ. භෞතික කියනකොට රූප පැත්ත, මානසික කියනකොට ඉතේට ඇත්තෙන්නේ. ඒකට ඒ සංකල්ප වශයෙන් සලකා බලන කල ඒවා හුදෙක් භෞතික හා මානසික ජීව ස්රෝතයේ කල්පනා ලෝකයේ තුල සිරකොට කැබලි බවට පත් කරගත් කිරි දී කිරි වෙඬරු දිතෙල් වැනි ප්‍රකාර රසක් අම්මන කියලා. ඒ ටිකනම් සූත්‍රක මොකක්ද රෙෆරන්ස් එකක් දීලා තියෙනවා. කිරි දී කිරි කතා. එතකොට ඒ සංකල්ප ටික කියන එක අය උපමාව තියෙන මේ පොට්ටපාද සූත්‍රය කිරි දී කිරි වෙඬරු දිතල් කියන එක සාමාන්‍ය කෙනාගේ දෘෂ්ටි කෝණයට ඒ සංකල්පය අනන්‍යතාව හා අන්‍යතාව පිළිබඳ ප්‍රශ්නවලට භාජනව රැත නැත ප්‍රතිවලට ඉය විසඳුම් හොයන්න තමයි යන්නේ. ඒකට ඒවට අහුන වෙන ධර්මතාවයක් තමයි මේ පටිච්ච සමුප්පාද කියන්නේ. ඉනස්මින් සති ඉදන් හොති ඉනස්මින් අසති ඉදන් හොති කියන පැත්ත. ඒකට අර ඇත නැත කියන සංකල්ප දෙක වෙනුවට දැන් ඇතිවීම දැන් ඇතිවීමයි වය උපාද වය කියන දෙකක් දාගෙන ඒ සංකල්ප පැත්තෙන් අන්ත දෙක හදාගන්න හදනවා. ඒතර මෙතන මේ අන්ත දෙකට වැටෙන්නේ නැත්තේ මේවා අර මේ හේතුව එක්කම ඵලය කියන ඒ ධර්මතාවයෙන් හින්දා. ඒක හේතු නැත්නම් ඒ ධර්මතාවයක් ගැන කතා කරන්න බෑ කියන පැත්ත.
මධ්‍යම ප්‍රතිපදා මධ්‍යම පිළිවෙත කියන්නේ.
ඒ ටිකෙන් නිදෙන්න තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ තියෙන්නේ. ටිකෙන් ටික හරි ඒ වයිමයි ඉන්නේ. ඇත නැත කියනත් ඇත එකෙන් නිදෙන්න ගිහින් නැත කියන පැත්තට කිත්තු වෙලා ඉන්නේ භාවනා කරන්න ගිහිල්ලා. ඒතකොට ඒකෙනුත් නිදෙන්න තියෙන පැත්ත තමයි මේ පටිච්ච සමුප්පන්න බව. ඒ යන්න ඒක තුලින් තමයි මේ ඔය අන්ත දෙක ගැන කලකිරීමක් කියන්නේ. ඒක තමයි නිබ්බිදාව කියන්නේ. දැන් අපි එක්කෝ ඇත කියන එකේ හිටියා නැත්නම් නැත කියන එකේ හිටියා කියලාත් තේනවනේ දැන්. භාවනා කරන්න ගිහිල්ලා නැත කියන එකක් අල්ලගෙන ඉඳලානේ. ඒකට ඔය දෙකම ගැන කලකිරීමක් වෙනවා මේ පටිච්ච සමුප්පාදේ දකින්නකොට අන්ත දෙක ගැන කලකිරීම. ඒකට ඒක තමයි නිස්සරණයට යන්නේ.
අනේ ඒක තමයි ඉස්සරලේට හේතුව. ඔව්.
අර දෙකේ පැන පැන ඉඳලා නිස්සරණේ අවබෝධයෙන් නිස්සරණේ ඉන්නේ අනතන දකින්නකොට. එතකන් නිස්සරණේ කියලා හිතාගෙන නැති කරන්න උත්සාහ කරලා තියෙනවා. එතකොට ඔය අර කියපු කෝම සංකල්පවල ඒකේ තියෙන අර සංකේතාත්මක බවක් නැති වෙලා යනවා කියලා කියන්නේ ඒක තමයි අර ප්‍රපංච සංකා ප්‍රහාන කියලා 얘 දෙන්නේ. ඒක කියලා තමයි අර සතුකරුන් දෙහඳුරෝ ගන්නේ නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නැති. ඒ කියන්නේ යමක් ඇසුරු කරන්නාට චලිතයක් සැලීමක් ඇත. නිස්සිතස්සච චලිතං අනිස්සිතස්ස චලිතං නැති. යමක් ඇසුරු නොකරන්නාට සලිතයක් නැත. ඒ සලිතයක් නැති කල්හි සංසුම් බවක් ඇත. සංසුම් බව තියෙනකොට නැඹුරුවක් නැත. නැඹුරුවක් නැත කල්හි හේමක් යාමක් නැත. හේමක් යාමක් නැති කල්හි චුතිප්පති නැත. චුතිප්පති නැති කල්හි මෙහිත් නැත, එහිත් නැත, ඒ දෙක අතරත් නැත. මේම දුකෙහි කෙලවරයි කියන්නේ. නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නැති. චලිතේ අසති පස්සද්දි. පස්සද්දිය අසති නැති නහෝති. නැති කියන්නේ අර නැඹුරුව වගේ එක. පස්සද්දිය සති නැති නහෝති. නැතිය අසති ආගතිගත නහෝති. කෙනේම යාමක් කියන එක ආගති ගතිය අසති චුතූපපාතෝ නහෝති. නැවත ඉපදීම කියන එක චුතූපපාත නහෝති. චුතූපපාතේ අසති මේ විද නහුරං න උභයමන්තරේන. මෙහිත් නැත, එහිත් නැත, ඊදක අතරත් නැත. එසේවන්තෝ දුක්ඛස්සති. මේම දුකෙහි කෙලවරයි කියන එක. එතකොට මෙතනක් තියෙන නිස්සිත කතාව ඇසුරු කිරීම කියන එක. නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නැති කියන එක. ඒක ඇසුරු කළොත් තමයි චලිතෙ. ඇසුරු කළොත් චලිතයක් නැහැ. ඇසුරු නොකළොත්.
දීගිරිකා තියෙන චන්න හාමුදුරන්ට කියපු සූත්‍රයක් තියෙනවා ඔය මේ. ඒකත් ඔය ඕකම තමයි කියන්නේ. ඒ චන්නහාමුදුරුව කෙල්ල සිඳගෙන වැරෙනවනේ. ඒ විලාවේ සරියුත් හාමුදුරුව තමයි මොකද ඒ කියන්නේ නිස්සිතං. නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නැති කියලා.
ඔව් මේක මේ උදාන එකක තියෙන්නේ උද්දක නිකායේ. එක උද්දක නිකායේ එක 297 සුත්ත ජයන්ති ත්‍රිපිටකේ 24 කියලා තියෙනවා. ශුද්ධ කනිකායේ 1294 කියලා දාලා තියෙනවා. උදානය. උදානවද්දි කියලා තියෙනා නේද ශුද්ධ කනිකායේ. එතන ඇති එක. ඒකේ 294. උදානවද්ද. ඔව්. ඡන්න සූත්‍රයේ මේ
දීගණිකායේ තියෙන එක.
අහහ.
ඒක තියෙන සූත්‍ර කීපයක් තියෙනවා. මේ ඊළඟට අර පක්කලි හාමුදුරුවන්ටත් එහෙම කියලා කිව්වා. ඒත් ගලසඳ ගැනීම නැති වුණා
කිව්වා. දැන් මේ මට හිතුණා මේ මේකේ තියෙන මේ හරි ලස්සනයි මේ ওই තේරවග්ගේ තියෙන සූත්‍ර ටික. අපි ආනන්ද සූත්‍රේනේ පටන් ගත්තේ. ඒ වගේ දැන් මම එක එක සූත්‍රේ අරන් මේ කතා කරන්න හිතුවා. ඒක තියෙන ඒවා. ඔව්. සංයුත්තනිකායේ කන්දවග්ගපාලි කන්ද සංයුක්ති. ඔව්. කන්ද සංයුක්ත කියන එකේ. කන්දවග්ගපාලියේ එක කන්ද සංයුක්ත කියන එකේ ඒකේ කන්ද සංයුත්තේ තියෙන එක තමයි මේ තේරවත්ය කියන එක. කන්ද සංයුත්තේ හොඳ ඒවා තියෙනවා. මම අපි කියවලා නැති හින්දා නේද නැතුව නිසා කියවනකොට පේනවා මේ ගාක් අපි පටලෝගෙන ඉන්න ධර්මතාව තියෙනවා. මේක දැක්කහම මට හරි ආස හිතුණා කිව්වේ ඒකයි. රහතන් වහන්සේ කිරිනිවන් පෑවට පස්සේ උපදින්නේ නැහැ කියන එක දෘෂ්ටියක්. කියන්නේ මං හිතන්නේ මේ 190ක් විතර බෞද්ධයෝ ඉන්නේ ඕකෙන්. අතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උපදින්නේ නැහැ කියන එක. ඒක ඒක දෘෂ්ටියක් කියලා මම පැහැදිලි සූත්‍රයක් කියන එක මේ ගොඩක් හොඳයි. ඡන්න සූත්‍රෙත් තියෙන්නේ ඒකම තමයි. ඒක නම් මොකද්ද දන්නේ. ඡන්න සූත්‍රේ තියෙන කේමක සූත්‍රේ වක්කලි සූත්‍රෙත් ඒකමයි. තේරවග්ගි. මම හිතන්නේ මේක බොහොම හොඳ එකතුවක් කියලා තේරවග්ගි. දැන් ඡන්න සූත්‍රේ මේකේ තියෙන එකේ කියන්නේ දැන් ඡන්න හාමුදුරුවෝ ගිහින් එක එක හාමුදුරුවන්ගෙන් අහනකොට ඒගොල්ලෝ කියනවා රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, තහම අනිත්‍යයි, දුකයි. එතකොට මේ ඡන්න සූත්‍රයේ තියෙන්නේ එක එක තෙරුන් ළඟට ගිහිල්ලා උපදෙස් ගන්නකොට රූපය අනිත්‍යයි, රූපය අනත්තයි. අය යති තහම. එකයි කියන එක නෑ වගේ. අනිත්‍යයි අනත්තයි කියන දෙක තමයි ඡන්න හඳුරන්ට කියන්නේ. එතකොට මේ දැන් ඒව ඇහුවට ඡන්න හාමුදුරන්ට මේක අවබෝධ වෙන්නේ නැහැ. අනිත්‍ය අනාත්මයි කියලා ඔය පහම කිව්වට ඔක ඇහුවයි කියලා මේ අන්හාව ක්ෂය වෙන්නේ නැහැ. නිවන් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මේ ඡන්න හාමුදුරුවෝ ගිහිල්ලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා. එතකොට මෙහෙම හාමුදුරුවන්ගෙන් අහුවට මට විහෙට දේශනා කළා. ඒ වුණාට මේ මගේ මේ උපදීන් දුරු වෙන්නේ නැහැ, සංස්කාර සංසිඳෙන්නේ නැහැ, තෘෂ්ණාව ක්ෂය වෙන්නේ නැහැ, රාගයන් පහ වෙන්නේ නැහැ, නිර්වාණය ලැබෙන්නේ නැහැ කියලා මේ ආනන්ද හාමුදුරන්ට කියනවා. අනිත්‍යයි අනාත්මයි කියලා බැලුවට එහෙම කියලා ආනන්ද හාමුදුරන්ගෙන් උපදෙස් සකොට මේ එතෙන්දි කියන්නේ අර ආනන්ද හාමුදුරුව කියනවා මේ කච්චානගත සූත්‍රේ බුදුහාමුදුරුව කච්චාන හාමුදුරන්ට අවවාද දුන්න විදිහට අන්ත දෙක. ඔව් ලෝකයේ ඇතනත අන්ත දෙක ඇසුරු කරනවා. එතකොට මේ සම්‍යක් ප්‍රඥාවෙන් බලන කෙනාට මේකේ ඒ දෘෂ්ටි කැඩෙනවා කියලා. ඒක එතන පෙන්නන්නෙත් ආයේ පටිච්ච සමුප්පාදේ බලන්න කියලා නේ. ඇත්ත දෙකෙන් එයි වෙන්න. ඒක පෙන්නන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකටන පෙළෙන නැදින් දහම් දේශනවා කියලා ඊළඟට අවිද්‍යාවෙන් සංකාර ලංකාරයෙන් විඥාන ඔය විදිහට පටිච්ච සමුප්පාදේ පෙන්නන. ඒවයි නිරෝධයෙන් තමයි මේක නිරුද්ධ වෙන්නේ කියලා. එතකොට ඒක ඒ දේශනාව අහලා චන්න ධර්මය අවබෝධ කළා කියලා අන්තිමට කියනවා. මේ අනිත්‍යයි අනාත්මයි කියන එකට වඩා මෙතන පටිච්ච සමුප්පන්න බව තමයි එතන. ඒක අහලා තමයි මේ ධර්ම අවබෝධ කළා කියන්නේ. එතනත් නිකන් හිතන්න පුළුවන් අර දැන් අනිත්‍යයි අනාත්මයි කියන අපි රූපය අනිත්‍යයි රූපය අනාත්මයි කිය කියා ඉන්නවනේ. මේ ශරීරය අනිත්‍යයි මේ ශරීරය අනාත්මයි කියලා. එතකොට එහෙම බලනවට වඩා මේක අවිද්‍යාවෙන් මේක හටගත්තා විද්‍යාව නැත්තම් හටගන්න බෑ කියන පැත්ත බැලුවා නම් මේ ධර්මතාවේ අවබෝධ වෙනවා කියන එක. ඉතින් ඒකයි මං කිව්වේ මේ මට හිතෙනවා මේ තේරවග්ගී ඔක්කොම සූත්‍ර ටික බොහොම මේ අර හිර වෙලා හිටිය තැන ඉඳන් එහාට ගෙනියන්න කියපු දේවල් කියලා. පටන් ගත්තේ ආනන්ද සූත්‍රනේ පාදායස්මීති හෝති නානුපාදායි කියන එක. ඒ වගේ මේ සූත්‍ර ටික ඔක්කොම මේ එක එක ඒවයි මොකක් වැදගත් වෙයි කියලා මම ඒකයි ඒ සූත්‍ර ටික තමයි මම ඊළඟට සාකච්ඡා කරන්න ගන්නවා කියලා හිතුවේ. මම සාකච්ඡා කරන්නේ මට ඉගෙන ගන්න. ඔකලන්ට කියලා දෙන්න නේ.
ඔබ තුන අදහස් කරන සාකච්ඡා කරන මේ ඩිස්කෂන් එකේද නැත්නම්?
නෑ නෑ ඕන තරමක කතා කරනකොට වෙන්නේ. දැන් අපේ ඉතින් වෙබ්සයිට් එකේ වැටී සාකච්ඡා ටික. මේ වයි වෙන්න පුළුවන් අපි කතා කරන ඕන එකක වෙන්න පුළුවන් ඉතින්.
මෙහෙම කතා කරන දාන්න. ප්‍රශ්න අහගන්නත් පුළුවන්. එතකොට සත්‍යති දැන් සාතිකම වෙබ්සයිට් එකේ අහනකොට අර ආවත් එකපාරක් මට ආපහු ඒක මතක නැති වෙලත් යනවා ඊළඟට.
මතක නැති වුණාට නම් කමන්නේ. මතක නැති වෙන විදිහකට පුළුවන් එක්ක ප්‍රශ්නේ නැති වෙලා මතක වෙනවා. අවබෝධය තුලිනුත් මතක වෙනවා. ඒක එහෙම වෙනවා නම් හොඳයි. ඒ අපි ඉතින් කතා කරමු. දැන් මේවයි කතා කරන්නේ. මේක තියෙන මේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපේ මේ සරත් ප්‍රශ්න එහෙම තියෙනවද මකෝ?
ඔව් මට නම් ප්‍රශ්න අදියා තියෙනවා. මේ ප්‍රශ්නේ අහන්නද පළවෙනි එක?
හා
පළවෙනි ප්‍රශ්නේ තමයි අර පහුගිය දවසේ මේ රවි සවන්ත සිසිලස් එකේ මම ඩිස්කෂන් එක අහපුවාම ඒකේ කියනවනේ අර මේ මොනවද මේ මොහොතින් මොහොත අපි දැන් මොකක් හරි අත්විඥානේ පහළ වෙලා කියන්නේ අපි අහම් මොකක් හරි බලලා ඊට පස්සේ කණෙන් මොකක් හරි අහන ඔය දෙක අතරේදී නිමිති ඉතිරි වෙනවා කියලා අහෙන් අහන එකේ නිමිති ඉතිරි වෙලා තමයි කණෙන් අහන එකට යන්නේ කියලා.
ඒ කියන්නේ අපි ඇහෙන් දකින එකේ අපේ සිහිය නෝන පීතියෙන් නැත්නම් ඇහෙන් දැක්කට පස්සේ කණෙන් ශබ්දයක් ඇහෙනකොට ඇත්තටම අරක අපි දන්නවනේ කණෙන් අහනකොට අරක තියෙන්න බෑ. ඒක අනිත්‍ය වෙලා නිරුද්ධ වෙලා ඒ වුණාට අපි දැකපු දේ ගැන නිමිති ඉතුරු වෙලා තියෙනවා. පස්සේ වෙලාවක ආයෝක සිහියට එනවා. සිහි කරගන්න පුළුවන්කමක් තියෙනවා ඒ දැකපු දේ. ඒ සිහි කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ නැත්තම් නිමිති ඉතුරු නැහින්ද තමයි සිහි කරගන්න පුළුවන්. ඒ නිමිති ඉතුරු වෙන්න හේතුව තමයි අපි ඒක ඇති වෙලා නැති වෙනවා කියන එක දැක් කටම මදි. අතන් තමයි මම මේ වෙනස පෙන්වන්නේ. දැන් ඇති වෙලා නැති වෙන බව දැනගත්තට පටිච්ච සමුප්පන්න බව පේන්නේ නැහැ. අපි ලෝකෙට අහු වුණා කියන එක පේන්නේ නැහැ. ඒ ඒ ක්ෂණේදී අපි දකින දේ එළිය දෙයකට සම්බන්ධ කළා නම් නිමිති ඉතුරු වෙලා. මේ ක්ෂණේදී අහන දේ බාහිර රූපයකට සම්බන්ධ කළා නම් නිමිති ඉතුරු වෙලා. ඒක හරි ඉක්මනට එනවා. අපිට හිතා ගන්න බැරි තරම් ඉක්මනට අපි ලෝකෙට අහු වෙනවා. ඒ නිමිති හැදුවා කියන්නේ ලෝකෙට සම්බන්ධ කළා. ලෝකෙට සම්බන්ධ කළා කියන්නේ අපි දැන් හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා කියන මට්ටමක සිහිය නොවන පිහිටියේ නැහැ. බාහිර දෙයක්මයි දැනගත්තේ කියන තැනට ගියා. ඒක වෙන්නේ මේ ආයතන පිරිසිඳ දකින්නේ ආයතන ගැන සිහිය නොවන නැතිකමටමයි. දැන් ඇහෙන් දැකලා දෙයක් දැනගන්නවා කියනකොට ඇහැ උපද්දපු දෙය නෙවෙයි දැනගෙන තියෙන්නේ. මන ආයතනෙන් ඒක ගැන කල්පනා කරලා අපේ පෙර ඇසුර උතෙන්ට අරන් මන ධම්ම මනෝ විඥාන කියන සිද්ධියක් වෙලා ධම්ම හැදෙනකොට දැන් ඇහැ අරන් දීපු රූප සංඥාවයි අපේ පෙර අද්දකීන් දෙකයි දෙකම එකතු කරලා හිතෙන් මොකද්ද සකස් කරලා ඕක දැනගෙන දැන් සිහියවල නැහැ කියන්නේ ඒක අපි මේ එළියේ තියෙන දෙයමයි කියන තැනකට ඒක සම්බන්ධ කරලා. ඒ කියන්නේ එළියේ තියෙන රූපයකට ඔක එළියේ තියෙන සතර මහා ධාතුවක් ගැනයි මේ දැනගත්තේ කියන මට්ටමකට ගිහිල්ලා. එතකොට ඔන්න නිමිති ඉතුරු වෙලා. ඒ එතන තමයි දැන් අර දැන් ඕක ඇති වෙනව නැති වෙනව කියලා බැලුවට මදි. දැන් බුදුහාමුදුරෝ පෙන්නලා තියෙනවානේ පච්චුප්පන්න යෝ ධම්මං තත්ත විපස්සති කියලා. වර්තමානයේ යම් කිසි ධර්මතාවයක් තියෙනවා නම් එතනම විදර්ශනය කරන්න. ඇයි විදර්ශනය කරන්නේ? අපි එතන මුලාවක් තියෙනවා නම් ඒක නැති කරන්න. ඒත් අපේ මුලාව තමයි ඔය හිතෙන් හදපු දෙයක් නෙමේ ලෝකෙට අයිති දෙයක් බවට ඔකපත් කිරීම. ඒතර ඒක විදර්ශනේ නොකලත් වෙන්නේ ඒක නැති වෙලා ගියාට අපිට ආයෙ ආයෙ සිහි කරගන්න හැකියාව ඇති වෙන නිමිති ඉතුරු වෙන. ඒ කියන්නේ දැන් අපි කතා කරපු දේවල් වලින් කිව්වොත් රූප ඇසුරු වෙනවා. ඇසුරු වුණ රූපේ නැති වුණා තමයි. ඒ වුණාට ඇසුරු වෙලා. එතකොට ඇසුරු වුණොත් මම වෙමි. පාදායස්මීති හෝති. නානුපාදාය. ඇසුරු වුණොත් එතන මම පිහිටලා. එතකොට ඇති වෙන නැති වෙන මම කෙනෙක් එතන ඉන්නවා. එතනත් අපි ඒකෙන් නිදෙන්න නම් එතන විදර්ශනයක් වෙන්න ඕන. ඒතර ඒ විදර්ශනය නොවුනොත් එකකින් එකකට පැනලා තමයි පුරු රූපෙ නෙමෙයි අහනකොට තියෙන රූපෙ. ඒ වඩාට ඒ හැම සිද්ධියෙම රූපයක් ඇසුරු වෙලා රූපයක් ඇසුරු වෙලා කියන්නේ මම හටගෙන සක්කාය දිට්ඨිය හටගෙන මම වෙමි කියන එක හටගෙන ඒක ඇති වෙලා නැති වුණාට ඒ බව දැනගන්න මම හටගෙන. පැහැදිලිද?
ඔව් ඔව් මට පැහැදිලුණා මේ. හැබැයි උතන මේ දැන් අර අපි යමක් දකින්නකොට එතෙන්ට පෙර පුරුද්දක් අපේ පෙර දැනීමක් එනවා කියන්නේ. අපිට මොකද සංකාර ඇති වෙනවා වාගේ එන්නේ ඔය උතන තේරුම් ගන්න මම හිතන්නේ අභිධර්මයේ පැත්තෙන් බලන්න වෙයි නේද? සාමාන්‍ය විදිහට අපි හිතුවොත් ඔය පෙර දැනීම කියන එක උදෙන්ට පණින්නේ කොහොමද කියලා මේ නිකම්ම හිතලා නම් හිතාගන්න අමාරුයි. මොකද මම
නෑ ඒක හරි සරලයි. දැන් එහෙන් දැකලා දෙයක් දැනගන්නකොට අපි දන්නවනේ චක්කායතනයයි මන ආයතනයයි කියලා. දැන් චක්කායතනෙට කරන්න පුළුවන් එක වැඩයිනේ. වර්ණ සංඥාවක් අරන් දෙන එක. චිත්‍රයක් හදලා දෙන එක. එතකොට මන ආයතනයට පුළුවන් ওই චිත්‍රය දිහා බලන්න. හිතට පුළුවන්. හිතට පුළුවන් ඇහැ උපද්දලා දෙන චිත්‍රය දිහා බලන්න විතරයි. එතකොට ඒ චිත්‍ර සටහන රූප සංඥා මාත්‍රයක් විතරයි. රූපයක් නෙමෙයි. රූපයක් වගේ සංඥාව. එතකොට ඒ සංඥාවේ තියෙන්නේ මොන රූපද කියලා හිතන්නේ අපේ පෙර ඇසුරෙන් තමයි අපි ඒව අඳුරගන්නේ. මේක මලක්ද මේක ගහක්ද කියලා අඳුරගන්නේ. එතකොට ඒක මන ධම්ම මනෝ විඤ්ඤා. ඔක බාහිර දෙයක් වෙන්න බෑ. තත්කන මොකුත් අභිධර්මයක් ඕනේ ওই ටිකේදී. ටික පෙන්නවා නම් විදර්ශනේ වෙනවා. හිතන් හදපු දේ හිත ඇතුලේ මිසක් ඔය එළියට සම්බන්ධයක් නැහැ. අච්චරයි. හරිද? ඒ ටික පැහැදිලි නේද? අතෙන්ට මඟට ද අභිධර්මය. ඕන්නම් අභිධර්මය දාගන්න පුළුවන්. කරගෙන මැද්දේ අශේ. ඉතර ගැඹුරු කරගන්න ඕනේ නැහැ.
නෑ එතන ඒ කියපු ටික දැන් විදර්ශනා කරනකොට ওই විදිහට කරන්න ඕනේ කියලා පැහැදිලි ඔක කෙරෙනවා කියලාත් මට තේරෙනවා. හැබැයි අර එතන හැමතිස්සම පෙර ඇසුරක් කියන එක එන්නේ පෙර ඇසුර කියන එක කොහේ හරි තියෙන්න ඕන කියලා තමයි මගේ වටේ නිතරම හිතෙන්නේ. පෙර ඇසුර කියන එක කොහෙද තියෙන්නේ කියලා තමයි මේ හිත යනවා හරියට එතනට.
ඔව්. එතකොට අභිධර්මයෙන් විස්තර කරනවා ওই තියෙන තැන් ටික. එහෙම නැත්නම් හදපු රූපේ ගැන අභිධර්මයෙන් විස්තර කරනවා. මං කියන්නේ ඒ විස්තර මුකුත් ඕනේ නැහැ. හැදුන රූපේ ලක්ෂණ ටික අපිට අදාළ නැහැ. අපිට වැඩක් නැහැ. අපිට ඕන මේක හැදුවේ හිතෙන්. එච්චරයි දැනගන්න ඕන. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන්නේ ආයි බාහිර කිසිම දෙයකට සම්බන්ධයක් නැහැ. හීන මාත්‍රයක් විතරයි. හීනයක් දැක්කා. එතකොට අපිට ඔකේ සතර මහා ධාතුවක් කතා කරන්න අවශ්‍ය නැහැ. හීන ඇත්ත කරගත්තොත් තමයි සතර මහා ධාතුව කතා කරන්න වෙන්නේ. තේරෙනවද?
ඔව් හරියට ඒක විතරම බොම් පිංග.
ඒ වර්තමානයේ ඇත්ත පෙන්වීම තමයි දර්ශනය කියන්නේ. පච්චුප්පන්න යෝධම්මං තත්ත තත්ත විපස්සති කියන එක. අහන්න ඊළඟ එක.
ඔව් හරි ඊළඟ මේ ප්‍රශ්නයක් නෙවෙයි අපි දවසක් සාකච්ඡා කරලාදී අනාථ පින්දික සිටුතුමා දැන් මේ මාර්ගඵලයක් ලැබුවේ අවසාන මොහොතේද කියලා. ඕකේදී මේ අනාථ පින්දික වා සූත්‍රයේදී සරියුත් හාමුදුරුවෝ කියනවා මේ අනාථ පින්දික සිටුතුමාට බොහොම විස්තර වශයෙන් රූප වේදනා ඒ කිසිම දෙයක විඥානයේ පිටවන්න එපා. විඥානං ආයතන ආකාසා ඒව ඔක්කොම විස්තර කරනවා. ඒ කියන්නේ මට හිතුණා එතෙන්දී බෞද්ධ මේ අනාථ පින්දික සිටුතුමා හොඳ අවබෝධයක් තිබෙන කියනවා ධ්‍යානය. අනිත් එක තමයි ඒ වෙලාවේ කියනවා මේ අර සුදු වැඳගත් පුද්ගලයන්ට මේවා කියන්නේ නැහැ කියලා. එතන සුදු වැඳගත් එකෙන් අදහස් කරන්නේ මේ එයා බික්කු නෙවෙයි කියන එක.
ඔව් කියලා මම කල්පනා කරා. ගිහි අය කියන එක.
ඔව් දැන් බික්කු එයා ගිහි අය ගිහි කෙනෙක් කියන එක අදහස් කරලා බික්කු කිව්වහම අටපුරුෂ පුද්ගලයා කියන ඒ තත්ත්වේ නැහැ කියන එකද නැත්නම් ප්‍රහාණ වෙලා මේ
නෑ මං හිතන්නේ මේ ඒ කියන්නේ උපාසක මට්ටමේ නෑ කියලා කියයි කියලා අනාත එන්නිකට නේද එච්චර උදව් කරපු කෙනා. ඒකට ඒ උපාසක ඒ කියන්නේ පැවිදි අයට නෙවෙයි කියන එක තමයි එතන අදහස් කරන්නේ. සරියුත් හාමුදුරන්ට හිතෙන්නේ නැති ඉතින් දැන් අපි දන්නානේ බුදුහාමුදුරුවෝත් අධෛර්ය වුණා කියලා ධර්මයේ දේශනා කරන්න. මේ කාමභෝගී අයට මේවා කොහොම අවබෝධ කරන්නද කියලා. ඒ මට්ටමින් ඉතින් ඒ සරියුත් හාමුදුරන්ට එහෙමත් හිතිලා තියෙන්නේ නැති ඉතින්. මේ ගැඹුරු දේවල් කියලා වැඩක් නැහැ මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ කාම ලෝකේ කාමාවචර මට්ටමනේ. ඉතින් ඒවා ඇසුරු කර කර ඉන්නකොට මේ රූප තියෙනවමයි කියලා ඇසුරු කර කර ඉන්න කෙනාට ඕකත් බොරුවක් කියන එක කොහොම තේරුම් ගන්නද කියලා වගේ අදහස් ඇති ඉතින්. මේවා ඉතින් අද කාලෙත් හුඟක් හාමුදුරුවෝ ඉතින් කියනවා අහන්න ලැබෙනවා මේවා ගිහියට තේරෙන්නේ නැහැ කියලා වැඩක් නැහැ කියලා. ඒක එතෙන්දී නැත දික මතක් කරන්නේ ඉතින් ගියා අතරෙත් මේවා තේරුම් ගන්න පුළුවන් නැහැ ඉන්නවා ඒ හින්දා මේවා දේශනා කරන්න කියන එක. දැන් ඔය අපි කතා කරන ගැඹුරු දේවල් ගොඩක් වෙලාවට සාකච්ඡා වෙන්නේ නැහැ නේද? හාමුදුරුවෝ අතර සමහර විට කතා වුණත් ගිහියට කතා කරන අඩුවිනේ ඒ හාමුදුරුවෝ හිතන්නේ ගිහියට මේවා කියලා වැඩක් නැහැ මෙච්චර තේරුම් ගන්න බෑ කියලා. එහෙම නෙවෙයි මේවා තේරුම් ගන්න පුළුවන් ගිහි පිරිසකුත් ඉන්නවා මේ අපිට දේශනා කරන්න කියන ඉල්ලීමනේ ඔය කියන්නේ කරන් එක අරමත්තම නෙවෙයි මං හිතන්නේ උපාසක උපාසික අධික් බික්කුණි අදහසින් නෙමෙයි සුදු ඇඳලා කියන එකට පැවිදි වෙලා නැහැ කියන අදහස තමයි මේ මට නම් හිතෙන්නේ ඒක මං කිව්වේ අර හොයන්න කියලා බලන්ට මේ මට නම් හොයන්න බැරි වුණා. අනාථ පින්දික සුදත්ත නේද? සුදත්ත කියලා අර කතා කරනකොටම සෝවන්න උනාද කියලා කතාවක්. මම නිකන් අහලා තියෙනවා. ඒක අහලා තිබුණට ඔබ සූත්‍රක නම් බලලා නැහැ. දෙන්නේද සෝවන්න උනේ නැත්නම් ඔය මැරෙන මොහොතේදීද කියන එක පොඩ්ඩක් ඉතින් හොයලා බලන්න කියලා. මොකද ගැඹුරු දේශනයක්නේ මෙතන කරන්නේ.
ඒකේ රවේ මෙහෙම ඒකේ මේ මම අතරු ටිකක් හොයලා බැලුවා ඒකේ මේ තියෙනවා මේ ඔය ට්‍රාන්ස්ලේෂන් දෙයක් තියෙනවා තන්නිසාරෝ හාමුදුරුවෝයි වික්කුබෝධි හාමුදුරුවෝයි තන්නිසාරෝ හාමුදුරුවෝ නම් ඔය සංයුක්ත නිකායේ මේ සූත්‍රය ඔය ඔක තියෙන සංයුක්ත නිකායේ නේද ඊට පස්සේ වික්කුබෝධි හාමුදුරුවෝ කියනවා මේ විනය පිටකයේ තියෙනවා කියලා මේ පළවෙනි අවස්ථාවේම සෝතාපන්න කියලා. විනය පිටේ කියන මම තාම කියවනවා මට සම්පූර්ණ නැහැ තාම. කවුරු හරි දන්නවද දන්නේ
නැහැ. සංයුක්තනිකායේ එහෙම නැහැ කියලාද කියන්නේ?
අනේ සංයුක්තනිකායේ මම මේක ලියාගෙනත් තියෙනවා මේ සංයුක්තනිකායේ 10 8 කියලා. ඒකේ කියලා කියන්නේ නැහැ. ඒ අර අපි දන්න ටිකම තමයි කියන්නේ මේ හරියටම කියන්නේ නැහැ. හැබැයි විනය පිටකයේ තියෙනවා කියන එකේ තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ බිකු බෝධිහාමුදුරුවෝ කියන්නේ
එකනේ සංයුක්තනිකායකේ පැහැදිලි නැහැ කියලාද කියන්නේ?
ඔව් ඒක පැහැදිලි නැහැ කියලා කියන්නේ. විනය පිටකයේ තියෙනවද දන්නේ නැහැ සුදත්ත මම තාම බලනවා මේ සුදත්ත ගැන විනය පිටකේ කොහේ හරි ඒ කතන්දරයක තියෙනවද කියලා. විනය පිටවන්න ඉස්සර වෙලා විනය පණවන්න ඉස්සරලා ඒකට පසුබිම් වෙච්ච ඒ කතන්දරේ තියෙනවනේ විනය පිටකේ. සමහර විට ඒක ඇති අපි බලමු ඔය.
ඔව් කමන්නේ ඉතින් ඔවා කිව්වා වගේ දැනුම සඳහා අම්බ වුණත් ඒක හොයාගමු.
දැනට මට නම් දැනට නම් ප්‍රශ්නයක් නෑ වෙන අනික් කාට හරි තියෙනවද දැන්?
ඔව් අපි සරත් කතා කරපු ඒවට අදාළ දේවල් තමයි කතා කර කර හිටියේ ඔවා පස්සේ මේක අහලා බලන්න රෙකෝඩින් එක.
හොඳයි බොහොම පිං. වසන්තරන් තාම ඇවිල්ල නෑ මේ වසන්ත කෲසෙල් ගිහිල්ලා.
ආ ඒකද මේ.
ඔව් වසන්ත 2 weeks කෲස් යාත්‍ර මොකක්ද
කියලා මේ කීපදෙනා. අත්පින්දික සූත්‍ර කීපයක් තියෙනවා මේ රිසර්ච් කරලා බලන්න.
ඔය සූත්‍ර පිටකේ තියෙනනම් මම ඔක්කොම ටික කියුවා ඒක නෑ.
ඒ කියනනම් ප්‍රශ්න නැත්නම් අපි අවසන් කරමු නේද?
උදේ එන තෙරුවන් සරණයි. ගෝම්පින්.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන්